තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට කොහොමද?
ජොලිය ඉන්නවා මේ පැත්තේ නම්.
එහෙනම් හොඳයි. එහෙනම් උදේ අපි අද දවසේ වැඩසටහන පටන් ගමු ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා. සාදු සාදු සාදු.
ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේකින් අවසරයි. අපි අද රැස් සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එමනම් සුපුරුදු පරිදි මුලින්ම යදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. සාදු සාදු
සාදුයි.
අවසරයි ස්වාමීන් වහන්ස, එක ප්‍රශ්නය අද ලිඛිත ප්‍රශ්න වල තියෙන්නේ, මගේ ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ආනාපාන සති භාවනාවට වාඩි වී පරයන්කේ පැයක් පමණ භාවනා කරනවා. උස්ම සිහින් වී ගිහින් සිතුවිලි අලුතැන ඉන්නා විට පෙනෙන විපරිණාම බලන්න කියා ගිය සතියේ ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණි. භාවනාව ඉදිරියට ඇදෙනවා වේගවත් වැඩි. මෙහෙම ගියොත් මරට ගිහි ජීවිතය අත්හැර යන්න වෙයි. ඒ නිසා ටිකක් ස්ලෝ කරන්න ඕනේ කියා සිතලා දින දෙකක් භාවනාව නවත්වලා හිටියා. ඊට පසු ආයෙත් පටන් ගත්තා. දැන් භාවනාව පැයකින් නිම කරන්න හිත දෙන්නේ නැහැ. තව දුරටත් භාවනාව කරගෙන යන්න හිතෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේ වැඩ තියෙන නිසා නැගිට යනවා. භාවනාව හොඳ වෙනකොට එය ඉක්මනින් වෙනවා කියලා බය හිතෙනවා. ඊට පසු ටිකක් පසුබසිනවා. ඔබ වහන්සේගේ උපදෙස් ආයාචනා කරන අතර ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.
මේකට අර පොතක් තියෙනවා එරික් ෆ්‍රොම්ගේ කියවන්න ෆියර් ඔෆ් ෆ්‍රීඩම් කියලා. අපි පුදුම බය නිදාසට, අපි පුදුම බයයි විවේකෙට, අපි පුදුම බයයි අපි ප්‍රශ්න වලට උත්තර ලැබෙනවට. ඉතින් අපිට ඕනේ ප්‍රශ්න ඇදී ඇදී යන්න, විවේකෙ නැතු අපි බිසි කියන්න, අපිට පිරිසිදුකම එපා කක්කව නැයි කියන්න. ඉතින් ඒකට නෑ ඉතින් මම උපදෙස් දෙන්න ඕනේ නෑ. හැබැයි භාවනා නම් ඕක තමයි. භාවනා උදේ දැනගත්තා නම් හැන්දෑවට ඉවරයි. ඉතින් ඒක ඉක්මන් වෙනවා කියන එක තේරුම් අරගත්තම ඒක ලොකු ඥානයක්. නැත් ඒකට වෛර කෙරුවට කමක් නැහැ. ඒක ආවට පස්සේ ආයෙ පස්සර ගන්න බෑ. ඔය වන් වේ ලයින් එකක් තියෙන්නේ. ඔය ජීවිතේ අපිටයි තියෙන, ඔක භාවනාවටයි තියෙන ජීවිතයක්, කෙලස් වලටයි තියෙන ජීවිතයක්. අරමුණට වැටුණා නම් ඊට පස්සේ කෙලස් කතාවක් නැහැ, භාවනාවට තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඔකට නිරීක්ෂණය කරලා අපි වෙනුවෙන් අකමැති වුණාට කමක් නැහැ. නිරීක්ෂණය කළා අපි වෙනින් ඔය වார்த்தාවක් ඉදිරිපත් කරන්න, ඒක අනික් අයටත් දැනගන්න පුළුවන් කන්ටෙම්පරරි මෙඩිටේෂන් ස්ටේට් කොහොමද ලෝකේ කියලා. එච්චරයි.
සර්වන් සර්ණ ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න නිපුණයි තියෙන්නේ. ආරි අමරතුංග
අවසරයි. මම ආරි ස්වාමීන් වහන්සේ, මම නිකම් බලාගෙන ඉන්නකොට දැකපු දෙයක් විස්තර කරන්නයි හදන්නේ. මම සක්මන් භාවනාව කරගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් කරන්නේ පතුලේ මේක මම වෙනසක් කරා. මම අර සාමාන්‍යයෙන් ලැබිලා තියෙන සංඥාවේ ඉඳගෙන ඉන්නවට වඩා මම හිතුවා මම තවදුරටත් පතුලේ ස්පර්ශය ඇති වෙන තැනයි නැති වෙන තැනයි බලනවා කියලා. මම ඒක සාර්ථකව කරගෙන ගියා. එතකොට සමින්නාස මට මම දැක්කා මිනිස්සු පාරේ දුවනකොට ඒ මිනිසුන්ගේ කකුල් දෙකම ස්පර්ශ නොවන, ඒ කියන්නේ අවකාශයේ පිහිටන අවස්ථා. එතකොට මට නිකන් ප්‍රශ්නයක් ආවා, එතකොට කොහෙද මේ ස්පර්ශය තියෙන්නේ කියලා. එතකොට ස්පර්ශය අවකාශයේ තියෙන්න පුළුවන් කියලාත් මට හිතුණා. මට සම්මන්දන්සේගේ නිකන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද මම ඒ වගේ දේවල් අත්දැකලා තියෙනවා. පොඩි කාලේ උඩට කඳු උඩේ ඉඳන් මම පහළට පනිනවා. පනිනකොට මම වාතයේම රැඳෙන අවස්ථාවල් මම බොහොම ප්‍රීතිමත් ජනක අවස්ථාවක් කියලා මට තේරලා තියෙනවා. එතකොට සමින්නාස අපි වාතයේ රැඳෙන අවස්ථාවේ අපේ ශරීරයේ ස්පර්ශය අපේ අර වායෝ ධාතුවත් එක්කද ගණන් ගන්න ඕන කියන එක මට අහන්න කැමතියි සමින්නාස.
ඔය කියන සාමාන්‍ය දෙයක් කරතරෝදයක් කරගෙනකොට කරතරෝදෙන් කොච්චරද පොළවේ වැදිලා තියෙන්නේ. අනිත් ටික ඔක්කොම හුලගෙන තියෙන්නේ. නමුත් එතන ඇලයින්මන්ට් කියලා එකක් තියෙනවනේ බොස්කෙඩියෙන් ගිහිල්ලා ස්පෝක්ස් එක අල්ලලා දෙනවා කරත්තරෝදේ වැටෙන්නත් බෑ ඇලයින්මන්ට් හදලා දෙනවා ඒක කැරකෙනවා පොළවේ වැදිලා තියෙන ප්‍රමාණය 100ට එකටත් වැඩි අඩුයි අපි අවදිනකොටත් එච්චර තමයි ඒ නිසා පිනුල් තටාකයක අවදිනවා නම් පොළවේ අඩිය වදින ප්‍රදේශයේ සහ පොළවේ අඩිය වතුරේ තියෙන ප්‍රදේශේ තේරුම් ගන්න පුළුවන් ඒගොම පල්ලෙහාට වැටෙනකොට කපුටෙක් වැටෙන්නේ නැහෙනි පුළුන් කැල්ලක් වැටෙන්නේ නැහෙනි ඒගොල්ල හැදිලා තියෙන අය වාත ගමනට ඉතින් අපිත් ඒ චරිත අපි ළඟ තියෙනවා ඉතින් අපි අර පක්ෂි ආවේස් ලකුණු අපි ළඟ තියෙනවා ඒකයි පයින්නකොට අපි අද්දක දිගාරින්නේ හම්බා වාගේ එතකොට මේ ශේෂ්ඨ පල්ලයේ වදින ප්‍රදේශය ඔක්කොම විශේෂයෙන් වෙන්නේ ඒරෝඩයිනමික්ස් කියන එක වාතයේ මේක දරා සිටින එකට වැඩිය ඒරෝඩයිනමික්ස් තමයි ආත්‍යන්තරාවක තියෙන ඕන කැන්ඩවම ගියා රූපත් එක්ක ඉදා ඒ යුනිවර්සිටි එකේ ඒ ප්‍රොෆෙසර් විශ්තර කරා ප්ලේන් එකේ තටු දෙක ඒගොල්ලෝ තමයි ස්පෙෂලායිස් කරන්නේ ඒක ලැමිනල් ෆ්ලෝ එක යනවනම් ප්ලේන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ෆ්ලෝ එක ලැමිනල් නෙවෙයි නම් තට්ට අන්තක කොච්ච පහකටද කොදේට උස් පහත් වුණොත් ගාම මේක කූරිය ගන්න අපි සරුංගල් කූරිය ගන්න ආන්නේ වගේ සෙල්ලමක් ඉතින් ඒක ඒරෝඩයිනමික්ස් තමයි වැඩි තියෙන්නේ. ඉතින් ඒරෝප්ලේන් එක රන්වේ එකෙන් ඉස්සුවාට පස්සේ මීටර් 100ක් යනකම් කැප්ටන් තනි කර වගේ කියන්න ඕනේ. ඒකයි කියන්නේ කවුරුත් එහෙම දුවන්න එපා. මැද ලයින් එකේ තින්න එපා. ස්ටාෆ් එක ගිහිල්ලා ගන්න තම තමන්ගේ පොසිෂන් වේට් එක ඔක්කොම බලලා තියෙන්නේ උස්සගතතර පස්සේ ඒරෝඩයිනමික්ස් පොඩ්ඩක් අප්සෙට් ගියත් ප්‍රශ්නයක් නැහැ වාතේ කැරකෙන්නේ ඉඳී තියෙනවානේ. මීටර් 100 ඇතුළට ගියොත් ගියා. ඉතින් ඒ නිසා මේ හැම තැනකම තියෙන ඇලයින්මන්ට් කියන එක. පොළොවේදී තියෙන ඇලයින්මන්ට් අපිට තේරෙන්නේ නැහැ. කකුල ඉස්සරහට යන්න පළල් වෙලා තියෙන එක විරුව පැත්තට වැඩිය ඇඟිලි පැත්තට යනට ඒක ට්‍රයැන්ගල් ෂේප් එක තියෙන්නේ. ඒකට මේ පැත්ත මේ පැත්ත ගන්න පුළුවන්. එහා පැත්තට ගියොත් වැටෙනවා. මේ පැත්තට ගියොත් වම් කකුලෙන් අල්ලන්න පුළුවන්. වම් කකුලේ දකුණු මුල්ලට බර වැටුනොත් වම් මේ දකුණු කකුලෙන් අල්ලන්න පුළුවන්. එහා පැත්තට ගියොත් වැටෙනවා. ඉතින් ඒකයි වයසට ගියාට පස්සේ මේ අපිට දරන්න බැරි. ඉතින් අර කුරුල්ල තටු දෙකෙන් බැලන්ස් කරගත්තාට පස්සේ ඌ පියාඹනවා. ඉතින් ඕකට ඉර්ධි ප්‍රතිහාරිය ඕනේ නැහැ නේ කර්ම ශක්තිය. ඉතින් අපිට මොන දෙයකරි මේ ඇලයින්මන්ට් එක වැදගත් වෙන්නේ. අපිට ආයෙන බලය කියලා. බලයත් අවශ්‍යයි. ඉනිෂියේටිව් පුෂ් එකක් අවශ්‍යයි. බුලට් එකක් එලිම ඉස්සරහට යනකොට රොකට් එකක් එහෙම යනකොට මිසයිල් එකක් යනකොට ප්ලේන් එකක් යනකොට ඕකේ මොකක්වත් නැහැ. ඕකේ තියෙන්නේ ඒරෝඩයිනමික්ස් මේන්ටේන් වෙනවා නම් වාතයට දරන්න පුළුවන්. අර අපිට ඒක කරගන්න බැරි නිසා අපි කුරුල්ල නොවෙන නිසා අපි පුළුන් රොදක් නොවෙන නිසා අපි මේ හිත කලබල වෙනවා. ඔය උස කඳු වලින් පයින් මිනිස්සු ඩෙන්ටිස්ලා වෙන්නේ කොහොඳයි මොකද නැත්තම් දත් කඩා ගන්නවනේ.
සමිනන්ත තව පොඩි දෙයක් කතා කරන්න කැමතියි. සමිනන්ත මම දවසක් දා මේ බොහොම සතියෙන් ඇවිද්දා. ඇවිදිනකොට මම එක කකුලක් විතරයි එක පතුලක් විතරයි ඔබ්සර්ව් කරේ. එතකොට මට තේරුණා මේ පතුලේ ස්පර්ශය පටන් ගන්න කලින් මොහොතේ කිසිම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මට මේ පතුල සාභියම ස්පර්ශ වෙන පර්ශ වෙන බව මම දැනගත්තේ සියුම් හරි මේ සියුම් සමහර තැන්වල සියුම් සමහර තැන්වල සියුම් නැහැ ඒ වගේ වේදනාවල් වලින්. එතකොට මම බොහොම මයින්ඩ්ෆුල්නස් හොඳටම තියාගෙන බලනකොට අර ස්පර්ශයන් ඔක්කොම නැති වෙනවා ඒ කකුල ඉස්සෙනකොට. හැබැයි මම අනෙක් කකුලට ගියේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ මට තේරුණා කිසිවක් නොමැති තැනක ඉඳලා ස්පර්ශයක් හට ගන්නවා ඒ ස්පර්ශය කිසිවක්ම ඉතුරු නොකර නැති වෙනවා කියලා. ඔය විදිහට මම දිගටම සක්මන් කරගෙන දිගටම යනකොට මට නිකන් හිතට ආවා මේකද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ කියලා. හේතු නිසා ඇති වෙලා හේතු නැතිනකොට නැති වෙනවා කියලා. සමිනාන්ත මට ඒක පොඩි පැහැදිලි කිරීමක් කරලා දුන්නත් ගොඩක්
හොඳයි. ඒකෙදි වෙලා තියෙන්නේ මේ පටවි ධාතුවෙන් වායෝ ධාතුවට මාරු වෙනවා. අපි ඒකට කියනවා නැති වෙනවා කියලා. එහෙම නෙවෙයි වෙන්නේ. ගුරුස ස්පර්ශයෙන් සිං ස්පර්ශයකට යනවා අපිට අදාළ නැති. ඉතින් ඒකට අපේ හිත බොහොම ඉක්මනට කියනවා ආද ඉවරයි කියලා. ඉවර වීමක් වෙන්නේ හැම වෙලාවෙම ගුරුස් එක සිං එකේ අතිවිමයකට මාරු වෙනවා. එක තැනකදී ඉන්ද්‍රංගේ ඥානෙ එක තැනකදී පාවා දෙනවා. දැන් එහෙට නැහැ කියලා. ඉතින් ආ ඉක්මනටම නිහිලිස්ටික්, ඒ කියන්නේ අත්තාන ආත්මයේ ඉඳලා අනාත්මය කියලා දෘෂ්ටියක් හදාගන්නවා. ඒ දෘෂ්ටිය දිගේ ඊට පස්සේ හිතනවා ෆැබ්‍රිකේෂන් ස්ටෝරි ටෙලින් තමයි. ඒක තමයි අපි සබ්බාසෝ සූත්‍රයේ මේ භාවනා කරගෙන යනකොට අපිට එන අත්දැකීම් විස්තර කරන්නේ දිට්ටි පහක ඉඳගෙන. මොන දිට්ටියේද ඉඳලාද කරන්න කියන එක යාගේ චරිත ලක්ෂණත් එක්ක බැඳිලා තියෙනවා. සමහරු එක විතර කරන්නේ ආත්ම දිට්ටිය. සමහරු අනාත්ම දිට්ටිය. සමහරු ආත්ම දිට්ටිය ඉඳලා අනාත්ම දිට්ටියට කියලා. සමහරු ආත්ම දිට්ටිය ඉඳලා ආත්ම දිට්ටියට කියලා. සමහරු අනාත්ම දිට්ටිය ඉඳලා ආත්ම දිට්ටියට. ඔය පහේ තමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා. ඒ නිසා ඕනෙම කමඨාන් වාතාවක මේ මොන වගේ ස්ටෑන්ඩ් එකක්ද අතරමැද ඇරන් තියෙන්නේ කියලා බලනවා නම් ඒකට අපි අන්වේ ඥාන ඉවට ණය විපස්සනා ඒකත් ඇතරම සුතමයක් තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ තමයි අපිට කියලා දෙන්නේ. හරිම ඉන්ට්‍රස්ටිං. හැම කෙනාම තමන්ට ලැබෙන අත්දැකීම් විස්තර කරන්නේ තමන්ගේම දිට්ඨියට අනුව. ඒ වෙලාවට හදාගත්ත తాවකාලික දිට්ඨියකට අනුව. දැන් මේකේ තියෙන්නේ නෑ කියන්න පෙළඹෙන gati වැඩි. බලාගෙන යන්න. ඒ කියන්නේ මොකද්දෝ හේට් එකක් තියෙනවා. ඔය නිරීක්ෂණය කරාට පස්සේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ අපි නිකන් රෝබෝට්ස්ා කියලා පේනවා. අපි ඕනම දෙයක් වෙච්ච ගමන් මගේ ආරයට මම දෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒ ආරයටම ඉන්ටර්ප්‍රිටේෂන් දෙන තව කෙනෙක් දකපුවාම අපි යාළුවෙයත් එක්ක. යා කිව්වොත් අනිතිකලා කිව්වොත් එහෙම නෑ එහෙම නෑ. ඔතන මේ එකකින් අනිතිකට මාරු වෙනවා කියලා ආපෝ මෙයාට තේරෙන්නේ නැහැ කොහොමද භාවනා කරලා නැහැ කියලා අපි තරහ වෙනවා. නමුත් තියෙන්නේ අතරමගේ දිට්ටි බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න 64ක් තියෙනවා. මේවා පිස්සු ඔය පිස්සු නෑ භාවනා නොකරන අයට. ඒ පිස්සු සේරම තියෙන්නේ භාවනා කරන. ඒ නිසා අපි පිස්සු බාර ගන්න කැමතියි.
එහෙමයි සමින්. ගොඩක් පින් සමින්නන්ත දරුවන් සමයි.
නිරෝෂ මට ප්‍රශ්න අහන්න පුළුවන්ද?
නේද?
ස්වාමිනාංශ ස්වාමිනාංශයේ රිට්‍රීට් වලට මම ඇවිල්ලා මම ගොඩක් ස්වාමිනාංශකින් දේවල් ජීවිතේට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම නිස්සරණ වනේ ආමඳුරුන්ගිනුත් ඒ ස්වාමිනාංශයේ ළඟිනුත් ගොඩක් දේවල් මම ජීවිතේට එකතු කරගෙන තියෙනවා. මට ඊයේ හිතුණා ලියන්න ඔබ වහන්සේගේ මගේ ජීවිතය ඇතුළත් කරපු දේවල් තුනක් ලියනවා නම් මොකද්ද ලියන්නේ කියලා මං කියලා ඊවස් මට හිතුණා ඔබ වහන්සේගෙන් අද අහන්න මම ඒ තේරුම් ගන්න තියෙන දේවල් හරි නේද කියලා හරිද කියලා. පළවෙනි එක තමයි ඔබ වහන්සේගෙන් නිතරම ඇහෙන දෙයක් සතියට මුල් පුටුව දෙන්න ඉතුරු ටික බෙටම වෙනවා කියන එක මගේ ඔළුවේ නිතරම රැවදෙන මේ දෙයක් ඔබ වහන්සේ කියපු වේදී. අනිත් දේ තමයි ස්වාමීන් වහන්සේ දෙවනි දේ සතිය දිනු වෙනකොට මම ඊට කලින් ඔබ වහන්සේට කිව්වා මේ මගේ අඩුපාඩු වැඩිපුර දකින්නවා. එතකොට ඔබ වහන්සේගෙන් ලැබුණ අවවාදය තමයි ඒ දකින්න එකට ඒ අඩුපාඩු දකින්න එකට වෛර කරගන්න නැතුව ඒක සාමාන්‍යයක් විදිහට පිළි අරගෙන සතිය දිනු කරන්න. එතකොට ඉබේටම සතිය ඉතුරු ටික බලා ගන්නවා කියන එක. තුන්වෙනි එක තමයි ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉඳගෙන ඉන්නකොට අපිට නිහඬ මොහොතක් අත්දකින්නකොට ඒක මම මිට කලින් වහන්සේට කියලා දෙනවා. ඒකට මට ලැබුණ අවවාදය තමයි ඒ නිහඬ මොහොතට බය වෙන්න එපා. ඒ නිහඬ මොහොතේ ඉන්න කාලය පුළුවන් තරම් ටික ටික වැඩි කරගන්න කියලා. ඒ ඔය තුන තමයි මම මේ ඉතියේ මම අර ලැබුණු වටිනම අවවාද තුනක් කියලා. මම ඒව තේරුම් අරන් තියෙන විදිය හරිද ස්වාමීන් වහන්සේ? සාදු සාදු සාදු.
ඒක තමයි අතරමැදි අවස්ථාව කියලා කියන්නේ. අපි මේ ගිහිගේ තියෙන කාම ගුණ කාම සංඥා අයින් කරන්න රූපයකට යන්න සතිය අවශ්‍යයි. සතිය ෆයිනල් එන් ප්‍රොඩක්ට් එක නෙවෙයි. එනිසා අපි ඒකට සති මාත්‍රය යන්තන් සතිය කියලා ඒකේ තියෙන අපේ පරිණාමය. අන්තිමට සතිය සතිය විසින් නැති කරලා ධාන දාන දාති ඒක කෙසෙල් මලක් වගේ එකක් තමයි. මව මරා උපන් කුමරා කියලා කියන්නේ. ගෙහෙම් මල කියලා කියන්නේ. සතිය මහ ගෙහෙම් මල. දෙක තමන්ගේ වැරදි දකින්නවා කියන එක අපිට සමාජශීලී ධර්මයක්. අපි ලං කිසිම වැරද්දක් නැහැ. අපි සමාජශීලී නොවුනන මේ ශිෂ්ටාචාරය තමයි අපිට මේ හරි වැරදි දාගෙන අපිට දඬුවම් කරගෙන තෑගි දීගෙන අපි නිකන් ගොණෙක් කරත් බැඳගත්තු ගොණෙක් කරගෙන ඉන්නේ. හුදේකලා වෙන්න මිනිහට එහෙම දෙයක් නැහැ. ඉතින් අපි මේකෙන් හුදේකලා වෙන්නත් පුළුවන් ඊට පස්සේ සමාජශීලී වෙන්නත් පුළුවන් මොකද වැරදි බාර ගන්නවා. ඇත්තට බාර ගත්තට පස්සේ සමාව දෙන්න බැරි වැරද්දක් මේ ලෝකේ නැහැ. තුන්වෙනි එක කිව්වේ මොකද්ද? හිස්තන බලනවායි කියන එක ඔය ආස්තික වාදයට උත්තරයක් වුණාට නාස්තික වාදයට හරි භයානක දෙයක්. මේ මුකුත් නෑ මේක පාළුයි අනම්මනම් කියන්නේ උච්ඡේදවාදයට නාස්තිකවාදයට ඔය ස්ථාන දක්වන සීදීනස ගන්න හිතෙනවා. ඒ තරම නිහිලිස්ටික්. ඒ නිසා ආස්තිකවාදයේ ඉඳපු ප්‍රොෆෙසර්ස්ලට හොඳයි. නැත්ති ඉස්කෝලේ යන්න බැරි කාට කම්මැලි වෙච්ච කාට පොඩි කාලෙම ගුටි කාපේ කාට අයියෝ හරි පාළුයි මුකුත් නෑ කියලා කිව්වොත් මේක එච්චරම මොකද්ද කියන්නේ ඒක එච්චරම සතුරුදායක ද යන උපේන්නේ මුස්පින්තුවක් විදියටනේ කාලකණ්ණිකමක් විදියටනේ තනි වුණා විදියටනේ රැහෙන් එළවුණා විදියටනේ දෙයක් නැහැ කිදියටනේ. ඉතින් සා අපි දෙන්න ඕනේ ඕල්ටර්නටිව් එක තියෙන ගැටේ ලිහෙන පැත්තට. ඒකේ අනිත් පැත්ත. එහෙම නැත්නම් දකුණු මොලේ වැඩ කරන වම් මොලේට පොඩ්ඩක් ස්ටර් කරන්න ඕනේ. උඟ දෙනෙක්ගේ තියෙන වම් මොලේ වැඩ කරන වැඩි දකුණු මොලේට ස්ටර් කරන්න ඕනේ. ඒ කියෝ නීලිස්ටික් එහෙම නැත්නම් ශුන්්‍යතාවයේ දකුණු මොලේට පොඩි ඇක්සස් එකක් දෙනවා. ඊස්තටික් පැත්ත අපි කවුරුත් එකයි කියන පැත්ත. එතකොට ඒක උත්තරයක් වුණාට ඒක end product එක නෙවෙයි මේක semi permanent structure එකක් වගේ පලංචියක් වගේ. ලොකු ගොඩනැගිල්ලක් හදන පලංචියක් හදන්න එපා. ඉතින් කටුකුරු දිස්වාංශ කියනවා පලංචිය පදිංචි වෙන්න එපයි කියලා. අද අපිට වෙලා තියෙන්නේ පලංචිය පදිංචි වෙලා අපි කතන්දර ගොතනවා. අපි fabricate කරනවා theories. අපි fabricate කරනවා norms. අපි fabricate කරනවා අනුන්ට කියන්න මේ සමීකරණ. ඒවා සේරම ආවස්තිකයි. යාදෙන දේවල් නැහැ. කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ ඒ සනාතන ධර්ම දේශනා කළා තියෙන්නේ. මෙවම මේ අතරමැදි හම්බෙන දේවල්. හැබැයි ඒක හොඳ ජර්නල් එකක ප්‍රැක්ටිකල්, ප්‍රැග්මැටික් ඒ වගේම ඥානানন্দ සෝන්ස් කියන්නේ රිලටිව් රියර් සාපේක්ෂ සහ ප්‍රායෝගික අංශ. ඉතින් මේ සාකච්ඡාවෙන් තමයි අපි මේ ටික අනිත්‍යත් එක්ක බෙදාගන්නේ. එදා ඊට පස්සේ ඒ දැනුම ආයේ උදේට ඇයිති නැහැ. ඒක මානවයාට ඇයිති ධර්මයක් වාටපත් වෙනවා. අපි ඒ නිසා මානවයා වෙනුවෙන් භාවනා කරනවා. ලැබෙන අත්දැකීම් මානවයත් එක්ක බෙදා ගන්නවා. ඒකල මානවයෙන් අයින් වෙනවා. භාවනාවේ අවසාන කෙලවර තමයි මම කියන මානවයාගෙමුයි. එහෙම නැත්තම් ලෝකයා කියන මේ ශිෂ්ටාචාරයේ සදාචාරයේ ආගමයි මොන කුණු හරපදවුවා. ඔය එකක්වත් ඕනේ ඔක්කොම තියෙන ඇයි විතරයි ආතතියයි අදානෙයි තිනු තිරිසන්සත්තුන්ට අරම්මන මොකක්වත්ම නැහැ. ආර්ථික උද්දම නැත්තේත් නැහැ, දික්කසාදැත්තේත් නැහැ, මේ අසහනැත්තේත් නැහැ. මේ හදාගත්ත ශිෂ්ටාචාර ඔය ගුණ ධර්ම ටිකේ වැඩනකොට තමන්ට කිසිම සබාවක් අවශ්‍ය නැහැ. තමන්ට තමන්ගේ පෞද්ගලිකත්වයේ අවශ්‍යතාවයක් නැහැ. ඒක ටාවොයිසම් කියලා ස්වභාවිකකරණයකට නැත්තම් කියන්නේ මේවා තියෙන ධර්මතා. අනිත් ධර්මතාවට අපි එකුණාට පස්සේ සියල්ලම පර්ෆෙක්ට් යනවා. දාට උදේ නැහැ. හන්දෑ විතරයි ජී.
එමෙ සමන. අම්නාස බොම්පින් සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්ස. එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා සමාවෙන්න. එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා chat එකේ මම කියවන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. Practicing mindfulness since last year December with Nissaranavane guidance. Attending Nissaranavane daily and weekly sessions. Happy with the process, practicing every 1 hour sitting and 15 minutes walking mindfulness. Within brackets, due to an operation, in one foot can do more than 15 minutes under the medical advice. During daily activities, trying to be mindful, but sometimes mind goes into faraway places, especially the places I visited during the holidays. Like to travel to places and experience nature, and while going like that, used to listen to Dhamma sessions live, virtually, or recordings from Nissaranavane. Now when I stay at home and listening to those recordings, mind taking me to places I visited before, and mind recall certain places I visited. And then trying to take on a journey. Recognize what mind trying to do and take back to listening take back to listening and to listening to the recordings. Sometimes mind getting experiment extra material pleasure with ongoing around with the thoughts of visiting and seeing those places visited before, and I enjoy it. Will this helping me or putting me in trouble or holding me back from this practice? Therwan Sarnai Swami.
So please practice. What is your experience with in-breath and out-breath? What is your experience with the left leg and the right leg? You are storytelling. You are just taking for us a ride. So therefore, please, you may be one-legged person, no problem. But how do you feel it? You are talking all fabrication. We call sending kites. They are not wrong, but they are misleading. They are sending people mad or sending people astray. Therefore, please report how many steps you can walk and mindfully, how many breath cycles you can do. And if you wish, you can put all these things in 2-3 sentences at the end of the report. But your report is 90% about this kaka. So please learn how to write a report. Even after 1 year, it is worth, Nirosh can help.
ලිඛිත ප්‍රශ්න නම් එකමනයි තියෙන්නේ සමා වෙන්න රචිත හිටියරච් මහත්මිය අන්මියුට් කරලා කතා කරන්න.
තිරුවන් සරණ සම්හංශා
අවශ්‍යයි.
ඔව් කියන්න. සම්හංශා මේ මම ප්‍රශ්නේ අහනවා හරියද දන්නේ නැහැ මම උත්සාහයක් ගන්නවා මේ කටකරුණ සම්හංශගේ දේශනා ඇහුවා මම නීවරණ පබ්බය ගැන අහනකොට ඔබ වහන්සේ තේගෙන කියනවා මං අහලා තියෙනවා මං තේරුම් ගන්න තියෙනවා හරියට දන්නේ මට තේරෙන විදිහට සංහස දැන් පරයන්කේදී අපි නීවරණ දකින්නවා එතකොට ඒක නීවරණේ හඳුනා ගත්තාම ඒක නැතුව යනවා එතකොට නීවරණ මතුවෙච්ච නීවරණ දකින්නවා ප්‍රහාණය වෙච්ච එක දකින්නවා එතකොට නූපන් නීවරණ ඒ වෙලාවට දකින්නේ නැහැ එතකොට ස්වාමීන් වහන්ස මට දේශනා වෙහිච්ච විදිහට ඒකත් දකින්න ඕනේ කියලා වගේ කියන්නේ එතකොට මට තේරුණ විදිහට දැන් අපි පරයන් කියනකොට එහෙම කරනකොට එතනදි සංස්කාරයක් වෙනවා වගේ කියලා තමයි මට තේරෙන දැන් අපි අනිශ්චිතව ඉන්න හදනකොට එතකොට අපි නූපන් නිවර්ණ ගැන හිතනවා කියන්නේ සංස්කාරයක් නේද කියලා වගේ හිතෙනවා
ඕක චින්තා අහනකොට මම දන්නවා චින්තා කරන්න යන චින්තා තමයි. ආනාපානේ තියෙන ආනාපානේ, ගෙවෙන ආනාපානේ, එන්න තියෙන ආනාපානේ එක්ක කතා කරන්න. එතකොට හරි ප්‍රැක්ටිකල්. මේ කොහෙදෝ යන ඥානන්ද කෙනෙක් අල්ලන, කොහෙදෝ යන නීවරණයක් අල්ලන නගලනවා. මේ ආස්වාසේ මේ පවතින ආස්වාසේ. දැන් මේ ගෙවෙනේ. කොහොම බලනකොට බුදුහාම කියනවා ආනාපානේ පටන් ගන්න දැන්ට යන්නේ කියලා. මේක සංස්කාරයක් තමයි. ඒ ටික අල්ලන්නේ නැතුව කොහොමද අපි මේ ධම්මානුපස්සනාවට යන්නේ? එ නිසා කරුණාකර තමන්ගේ බේස් එක හැම වෙලාවෙම කාටවත් ෂෙයා කරගන්න පුළුවන් අර ප්‍රැක්ටිකල් තැනින් පටන් ගන්න. ඒකේ ඔය සේරම තියෙනවා. ඒ තියෙන චින්තාමේ ඥානෙ තමයි ඒක අර කෙලවරෙන් පටන් ගත්තාම වෙන මාන්නක්කාරකම. ඒකට ඉඩ තියන්න එපා. ඒකගේ මම කියනවට වැඩිය කොච්චර හොඳද ඒක චින්තම අල්ල ගන්නවා. අරුණාකල බලන්න වම තියන් ඉසල පබ්බුබ්බේ පුරේ පබ්බ පච්චා සංඥා ආස්වාසේ ඉන්දි ඉසල පුරේ පච්චා සංඥා සංස්කාරය තමයි. ඉතින් බැලුවොත් ඒක හරි ප්‍රැක්ටිකල් නේක ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේනේ. ඒ දිදී මේ නීවරණ යනම්මනම් අල්ලගෙන කතා කරන්න ගත්තා. මේක කියලා අරක කිව්වනම් මම පිළිගන්නවා. මං ගියේ පාරත් දෙසරයක් කිව්වා වැඩි. නා අදත් මතක් කරනවා මේ උදේ පාන්දර තද වෙලා නෙමෙයි මම මේ කියන්නේ. චින්තා චින්තම තමයි. කරුණාකල බහින්ද බිමට ඔයගොල්ලෝ ඉන්නේ අට්ටාල උඩ. බිමට බැලලා ඉන්න ගොඩාක් වැඩ ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. මේ අනවශ්‍ය දේවල් වලට මේ දාය මේ ආදුනික කට්ටියත් ගේනලා ඔයගොල්ලොත් එතන හිටියොත් මිනිස්සු හිතනවා බාහුනාය කියන්නේ මේ අර කිරි කියන්නේ සුදු පාටයි සුදු කියන්නේ කොකා වගේ කිරි බොනකොට කොකා උගුල් ගහිර වෙනවා වගේ කතාවක් තමයි කියන්නේ. කරුණාකල තමන්ගේ ආස්වාද ප්‍රසවාසයෙන් නැත්තම් මූල කර්මස්ථානයෙන් පටන් අරගන්න. ඒකට සාපේක්ෂව ඕන එකක් බේරන්න පුළුවන්.
අපිට ප්‍රශ්න නම් අද ලැබිලා තියෙන්නේ එච්චරයි ස්වාමීන්
වහන්සේ. මට විනාඩියක් ඕනේ. අපි මේ පසුගිය දවස් දෙකක මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ සිෂන්ස් දෙකක් කරා. ඒ දෙකේදීම අපි බැලුවේ පුළුවන් තරම් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියගේ තියෙන රාජකාරී සහභාගීත්වය නිසා අපේගේ තියෙන වැලිඩේෂන් එක අපි අත්‍තරම දවසකට වීඩියෝ පාටි දෙක තුනක් හදමින් මේ දවස්වල ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ channel 7ක් පුරා විනාඩි 30 තියර වීඩියෝ එකක් හදනවා. විනාඩි 5 වීඩියෝස් දෙකක් තුනක් හැමදාම සතිපාසලෙව පෙන්නනවා. දැන් ඒක ඒගොල්ලෝ ඔෆිෂියලි ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. මිනිස්සු බලන්නේ නැති එක වෙනම දෙයක්. නැනසල වගේ නැනස වගේ වයිදි ටිකක් බලනවා. කෘටිම කියනවා අපි දාන නිසා මිනිස්සු ටීවී බලන වැඩි වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. නමුත් ඒගොල්ලෝ කිසිසේත්ම අපිට ලයිස්ට් දුන්නෙත් නැහැ. දැන් සුමාන දෙකක් නාස්ති කරා. ඊට පස්සේ මම B plan එකක් දැම්ම. මම ලැබෙන සෙනසුර අද පටන් ගන්නවා. මාස්ටර් ට්‍රේනර්ස්ලා 150 කණ්ඩායම් 10කට කඩනවා. සයිකියාට්‍රික් කණ්ඩායම, ගණිත සහ භෞතික විද්‍යා විනෝද කණ්ඩායම, පුනරුත්ථාපන කණ්ඩායම ඕමෝමෝ කියලා දාලා තිනවා ගොඩක්. සති පාසල කණ්ඩායම, සති කෑම් කණ්ඩායම. දැන් මම හෙට ඔය ටික කඩනවා. කඩලා හැම group leader කෙනෙක්ව දැන් assign කරපු research master trainer කෙනෙක්ව assign කරලා ඒගොල්ලන් කියනවා ඕගොල්ලන්ට පාක්ෂිකව බඳගන්නේ කියලා. බඳගෙන තමන්ගේ කණ්ඩායමට ඉස්සල්ලාම 8 week module එක කරලා පෙන්නනවා. මට ඕනේ හැකි තරම් ඉක්මනට මම නිදර්ශන වශයෙන් කියනවා තරංග බාරගත්ත දොම්පේ. එතරින් ගියා විමල බුද්ධයාමතුම බාරගත්ත තමන් ළඟ ඉන්න කැචර්ලා ටික ගෝලියෝ බාලියෝ ටිකට මේ 8 week module එක roll out කරන්න. රෝහිණී මෑනියෝ බාර අරගත්ත. එතකොට මම ධම්මසරණ ස්වාමීන් වහන්සේ බාරගත්ත. දැන් කරුණ හොයමින් ඉන්නවා. යට කී දෙනෙක් ඉන්නවද? එතකොට ධම්ම කුසල හාමුදුරන්ට මම බාර දුන්නා පුනරුත්ථාපන රිහැබිලිටේෂන් පැත්ත. අපි හෙට බෙදෙනවා. ඉතින් අන්නේ ඒකට අපිට ඕනේ හැම රටකින්ම කට්ටිය, දැන්ට මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්න කට්ටිය, නැත්තම් වෙන්න කැමති කට්ටිය ඔය කියන 8 week module එකට අපි දානවා හෙට. ඒක එක්කන රෙස්පොන්සිබිලිටි දෙනවා. ඒක එක්කන තව සබ් ගෲප්ස් 10කට කඩනවා. ඒකේ මට හිතිච්ච සබ් ගෲප් 10ක්. ඇයි මේ පිස්සන්ට ලෝකේ ඉන්න පුළුවන් නම් 21st century skills කියලා 12ක් ඉදිරිපත් කරන 12ම පිස්සු. Social emotional learning කියලා කුණුහරුපයක් කියලා තියෙන සේරම පිස්සු. අපි දෙන්න ඕනේ අපේ මේ සතිපාසලේ සතියෙන් කරනකොට අර වගේම පිස්සුවක්. ඒකලා කියන්නේ තොපේ පිස්සුවත් අපි කරනවා. ඒ මොකටවත් නෙවෙයි. ඒ කරන දෙපාර්තමේන්තුව අපිටවා කියන්නේ. ඊට පස්සේ අපි දෙනවා අපේ පිස්සුව. අපේ පිස්සුව practical oriented. ඒ කියන්නේ therapeutic mindfulness. හැබැයි package එක 8 week module එකෙන් තමයි පටන් අරගන්න. ඔය එව්වට අපි යන්නේ. ඒකට අපි දෙන්නේ preventative. ඉතින් එතකොට මේ 10ට අදාළ මේ professionalsලා මම දැන් call කරනවා. call කරලා කියනවා මේ මේ teams වලට ඕගොල්ලන්ගේ expertise එක දෙන්න. මෙයා තමයි master trainer, මෙතන තමයි ඒකට අදාළ සංගයා. මෙන්න මේ ටික තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මේගොල්ලෝ දැන් 8 week modules කරලා ඉවරයි. අපි දැන් මේගොල්ලෝ specialize කරනවා. ඉතින් මට මේ ටික කියන්න ඕනේ. ආයේ මං කිව්වා මේ ටික ඇත්තටම කිව්වට පස්සේ තමයි මේ කීප දෙනෙක් අපි තෝරගත්ත example විදියට. ඒ නිසා මට ඕනේ ඕගොල්ලන්ගෙන් ඒ පැත්තට මේ master training program එකේ බෝලේ ඉදිරියට තල්ලු කරන්න මේ sub groups වලට දාන්නේ. කිසිම සමහරවිට කැමති නැහැ. නාතිදි මගේ බබෙක් නේ. මම හිතපු දෙයක් මගේ B team එක ඊයේ වෙනකොට ආරංචි වුණා. department එක අපිට ලයිස්තුව දෙන්නේ නැතේ. ඒගොල්ලෝ රාජකාරී වශයෙන් කියලා මේ veto එක දීලා තියෙනවා. sorry authority authenticity එක දීලා තියෙනවා. ඒගොල්ලෝ සම්බන්ධ වෙයි. ඒතකොට අපිට බෑනේ department එක අහවල් දවසේ ඉස්සෙල් ඉවර කරනවා කියලා මොකක්වත් කරන්න බෑනේ. මොකද අපිට නිකන් මල්ලෙන් ගහILLක් නේ කරන්නේ. ඒක තමයිලු ඩිපාර්ට්මන්ට් එකේ හැටි. මං අහන්නේ තොපෙත් ඇටි එහෙමද කියලා බලන්න යන්නේ. තොපෙත් නිකන් දැන් රාධිකාට වැඩේ බාර දුන්න සත්ත පහක වැඩක් කරන්නේ නැහැ නේ. අඩු ගන්න ඉස්සර එනවා රාධිකා. ලොකු වැඩක් කරා මම මේ බනින්න හොඳ නැහැ. නමුත් පලාතරකටවත් එන්නේ නැහැ දැන්. ඊ යමක් ඉගෙන ගත්ත හැම එකාගෙම ඔළුව ඉදිමිලා තියෙනවා. තොපෙත් එහෙමද මන් දන්නේ නැහැ. නිරෝෂුඹෙත් එහෙමද?
අනේ
ඔහු හන්දේ දන්නවද? මං අහන් දෙකෙන් අල්ලන්නේ. හරි එනම් ඉතුරු කාලා මේ කුසල ආමුදුරණ දීලා මම යනවා.
නමස්කාර ස්වාමීන් වහන්සේ. එහෙමනම් උදේ අපි ධම්මකුසල ස්වාමීන් වහන්සේට ආරාධනා සාදු සාදු සාදු.
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි ගිය සතියේ යම්කිසි අලුත් දේශනාවක් ඔස්සේ ඉදිරියට යන තමයි පටන් ගත්තේ. නමුත් මේ පිරිස සමහර විට කල්පනා කරන්නේ නැති එහෙම නමක් කිව්වෙත් නැහැ, විස්තරයක් කිව්වෙත් නෑ කියලා වගේ ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩක් තියුණා. ඉතින් අපි අද පොඩ්ඩක් මේ මොකද දේශනාව කියන එකත් මතක් කරගෙන ඒ කතාවේ තව ටිකක් ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව ඇත්තටම මේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ රාජවග්ගේ කියලා වග්ගයක් තියෙනවා. ඒකේ තියෙනවා ඝටිකාර සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක තමයි අපි පටන් ගත්තේ. එතකොට ගිය සතිය කියපු විස්තරය හැටියට අන්න භාග්‍යවතුන් වහන්සේ මාර්ගෙන් ඉවත් වෙලා යම්කිසි ප්‍රදේශයකට ගිහිලා සිනහ පහල කරනවා. ඒත් එක්ක තමයි කතාව ගෙතිලා එන්නේ. එතකොට එක්තරා විදිහක මේ දේශනාවක් කරන්න යම්කිසි ආරම්භයක් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ආනන්ද හාමුදුරන්ට ඉඟියක් වගේ එකක් දීලා තමයි මේ දේශනාවට මුල පුරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා අපිට ත්‍රිපිටකේ තැනින් තැන දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනාවක් කරන්න සුදුසු අවස්ථාවක් අහම සමහර විට ඔන්න ඒ විදිහට සිනහ පහළ කිරීමක් සිද්ධ කරනවා. ඉතින් උපස්ථායකයාගේ දක්ෂකම අනුව අන අවස්ථාවක් ගැළපිලා එන්නත් පුළුවන්. ඉතින් ওই විදිහේ අවස්ථාවක් ওই විදිහේ ඉතිහාසයක් සහිතව තමයි මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි එදා මතක් කරේ ඒකෙන් බොහොම සුළු කොටසයි, මුල ආරම්භය විතරයි. ඉතින් ඒ ප්‍රශ්නයක් මතුවන කෙනෙක්ට අවශ්‍ය නම් කියවලා බලන්නත් පුළුවන්. ඔන්න ඔය කී ස්ථානේ ඔය සූත්‍ර දේශනාව තියෙනවා. ඉතින් ඔය ඝටිකාර කියන නාම විවිධ තැන්වල දීලා තියෙනවා. සදේවතා සංයුත්තේ තියෙනවා, දේවපුත්‍ර සංයුත්තේ තියෙනවා, තව තැන් කීප එකත් යෙදිලා තියෙනවා. ඉතින් ඔය ඒ චරිතය වටේ තමයි මේ කතන්දරේ ගෙතෙන්නේ. ඉතින් අපි ටික ටික ඉස්සරහට යම් මේක ටිකක් දිග සූත්‍රයක්, මජ්ඣිම නිකායේ ලොකු විස්තරයක් සහිතව ඉදිරිපත් වෙන සූත්‍රයක්. ඉතින් ඒකේ ටිකෙන් ටික ඉදිරියට යන්න අපිට හැකියාවක් ලැබේ. ඉතින් අර අපි එදා කිව්වා වගේ අනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කතා පුතක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ වැඩ ඉන්න තැන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ විහාරේ තියුනේ. මෙන්න මෙතන ඉඳලා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට අවවාද අනුශාසනා කළේ කියලා. එතකොට අන්න ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා කියනවා එනම් භාග්‍යවතුන් වහන්සේ මෙන්න ආසනයක් පැනෙව්වා මෙතන, ඔබ වහන්සේ මෙතන වැඩ සිටින්න. එතකොට මේ භූමිය අන්න බුදුවරු දෙදෙනෙක් පරිහරණය කරපු භූමියක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ආසනේ වැඩ ඉඳලා එතනදී තමයි මේ කතාවට මුල පුරන්නේ බුදුරජාණන් වහන්සේ. ලොකු විස්තරයක් ඉදිරිපත් කරනවා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අතීත පුවත් පිළිබඳ. එතකොට මෙන්න මේ ඉන්න අපි අවට ඉන්න ප්‍රදේශයේ වේහලිංග නම් ගමක් තියුණා. ඒ ගම ආශ්‍රය කරගෙන තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වාසය කළේ. එතකොට මේ ස්ථානේ තමයි විහාරේ තියුණේ. මේ ස්ථානේ මම මේ වැඩ ඉන්න ස්ථානේ ඉඳගෙන තමයි භික්ෂු සංඝයා වහන්සේලාට අවවාද අනුශාසනා කරේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ විස්තරයක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම මේ විදිහට මේ වේහලිංග ගමේ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා ඊට පස්සේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ චාරිකාවේ දෙනවා. ගමනකට පිටත් වෙලා යනවා භික්ෂු සංඝයා වහන්සේලා සමග. කොහෙටද යන්නේ? අන්න බරණැස ඉසිපතනාරාමේ තියෙන ස්ථානෙට බුදුරජාණන් වහන්සේ පිටත් වෙලා යනවා කියලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගමනක් ගැන තමයි කියන්නේ. ඉතින් එහෙම ගියාම, එහෙම ගිහිල්ලා ඒ කල් ගත වුණාම වාසය කරනකොට අන්න ඒ කාලේ රටේ රජකම් කළා තියෙන මේ කිකි කියලා රජ කෙනෙක්. එතකොට මේ රජට අහන ලැබෙනවා මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ මෙන්න බරණැස ඉසිපතනාරාමේ භික්ෂු සංඝයා වහන්සේලා සමග වැඩ ඉන්නවා කියලා. දැන් මේ අවේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ඉතිහාස කතාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙහෙම අහන ලැබුණාම කිකි රජතුමා මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට පැමිණිලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා, ඒ ගෞරව කළා. ඊට පස්සේ එකක් පසක ඉන්නවා. එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ රජතුමාට යම්කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඉතින් ධර්ම දේශනාවක් සිද්ධ කරාම මේකෙන් සතුටු වෙලා මේ රජතුමා ආරාධනයක් කරනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. මොකද්ද? භාග්‍යවතුන් වහන්ස හෙට දවසේ භික්ෂු සංඝයා සමග මගේ දානය ඉවසන් කියලා ආරාධනාවක් කරනවා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිහඬ භාවයෙන් මේ ආරාධනාව ඉවසුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම ඉවසුවට පස්සේ මේ රජතුමා ඒ ඉවසීම දැනගෙන ගිහිල්ලා අන්න තමුන්ගේ ඒ මාලිගාවේ සුදුසු ආකාරයෙන් ආසන පැනවීම සිද්ධ කළා. ඒ ආහාර පාන බොහොම ප්‍රණීත දේවල් පිළියෙල කළා. ඉවර වෙලා අන්න පහුවදා සුදුසු වෙලාවේදී අපි හිතමු උදේ 9ට 10ට වගේ වෙන්ට. ඉතින් ආරාධනාවක් කියනවා භාග්‍යතුන් වහන්ස මෙන්න මේ අපේ දාණය පිළියෙල කළා. ඔබ වහන්සේ මේ ස්ථානෙට වැඩම කරන සේක්වා. අන්න ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩලා ඊට පස්සේ අර ආසනවල භික්ෂු සංඝයා වහන්සේලා සමග වැඩ හිඳියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වෙලාවේ රජතුමා බොහොම ප්‍රණීත ආහාර වලින් ප්‍රණීත කෑ යුතු බුදිය යුතු දේවල් වලින් මේ බුදුරජාණන් වහන්සේ සහ සංඝයා වහන්සේලා පිරිස හොඳට පූජා කළා. ඒ දාන කටයුතු නිම කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම හොඳ කෑ රසවත් කෑම හොඳ සැලකිලි බොහොම ඉහළ උපස්ථානයක් සිද්ධ කළ ඉවර වෙලා මේ රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපේ මිටි ආසනයක් කුඩා ආසනයක් අරගෙන වාඩි වෙලා මෙන්න මේ විදිහ ආරාධනාවක් කරනවා. මොකද්ද කරන්නේ? භාග්‍යතුන් වහන්ස මේ මගේ වස් ආරාධනාවක් තියෙනවා. මාස 3ක් මේ විදිහට වස් කාලේ මම ඔබ වහන්සේලාට උපස්ථාන කරනවා. මගේ වස් ආරාධනාව බාර ගන්න කියලා යම්කිසි ආරාධනාවක් කරනවා. එතකොට එහෙම ආරාධනාවක් කියන ගමන් ආරාධනාවක් කරන ගමන් මෙහෙම කතාවකුත් කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ සහ සංඝයාට මෙබඳු උපස්ථානයක් වන්නේ. දැන් මේ හොඳට සලකලා රජ කෙනෙක් බොහොම ඉහළට සලකලා කියනවා මෙන්න මේ වගේ උපස්ථානයක් වස් මාස 3ේම බලාපොරොත්තු වෙන්න පුළුවන් මගේ මේ ආරාධනාව ඉවසුවොත් කියලා. අන්න පොඩි කොක්කකුත් දාලා තමයි ඒ ආරාධනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙහෙම කිව්වහම මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, කම්නත මහරජ මම වස් ආරාධනාවක් බාරගෙන ඉවරයි කියලා කියනවා. ඊට පස්සේ දෙවැනි වරටත් කියනවා භාග්‍යතුන් වහන්ස මේ විදිහට මම මෙන්න මේ වගේ උපස්ථානයක් කරනවා මගේ වස් ආරාධනාව බාරගන්න. දෙවැනි වරටත් කියනවා අන්න මම වස් ආරාධනාවක් බාරගෙන. තුන්වැනි වරටත් ආරාධනා කරනවා. තුන්වැනි වරටත් ආරාධනා කරාම තුන්වැනි වරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මෙහෙම සිද්ධ වුණාම මෙන්න මේ කිකී කියන රජතුමාට නොසතුටක් දොම්නසක් හිතේ ඇති වුණා කියලා සඳහන් කරනවා. එහෙම ඇති වෙලා මේ රජතුමා විමසලා සිටිනවා, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මටත් වඩා ඉහළ උපස්ථායකෙක් ඉන්නවද? මේ පමණටත් වැඩිය උපස්ථාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා 아무තු විදිහේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. එතකොට මේ විදිහට ඇහුවහම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට වේහලිංග කියලා ගමක් තියෙනවා. ඒ ගමේ ගටිකාර කියලා උපස්ථායක කෙනෙක් ඉන්නවා. එයා නිකන් උපස්ථායක කෙනෙක් නෙමෙයි, අග්‍ර උපස්ථායක කෙනෙක්. අන්න එතකොට අන්න එයා තමයි මට මේ විදිහට වස් ආරාධනාවක් සිද්ධ කළ තියෙන්නේ. එයාගේ වස් ආරාධනාව තමයි මම බාරගෙන තියෙන්නේ කියලා කියනවා. එහෙම කියලා කියනවා. දැන් මෙයා මේ මොන විදිහේ චරිතයක්ද කියලා පෙන්වන්න විස්තරේකුත් කරනවා. කියනවා, දැන් මහරජ ඔබට මේ විදිහට මගේ ආරාධනාව බාරගත්තේ නැහැ කියලා දැනගත්තාම හිතේ නොසතුටක් දොම්නසක් පහළ වුණා. නමුත් මේ ගතිකාර කියන උපස්ථායක කෙනාට ඒ විදිහේ හිතේ කහටක් දොම්නසක් නොසතුටක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයේදී ඇති වෙන්නෙත් නැහැ. එහෙම ප්‍රතික්ෂේප කරා කියලා හිතේ අසතුටක් පහළ වෙන්නෙත් නැහැ. ඒ වගේම අනාගතයේදී ඇති වෙන්නෙත් නැහැ. ඒ විදිහේ බීජයක් එයා තුල නැහැ කියලා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ගතිකාර උපස්ථායකගේ යම්කිසි ගුණ ප්‍රකාශ කරනවා. ඉතින් මේ අනාගාමී කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දිත් කියන්නේ. මොකද්ද? අන්න හිතේ මේ විදිහට නොසතුටක් ඇති වෙන්නෙත් නැහැ, අනාගතයේදී ඇති වෙන්නෙත් නැහැ කියලා කියනවා. ඉතින් ඔහොම කියලා මේ රජතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේ ගටිකාර කියන චරිත දිහා බැලුවොත් මම ඉස්සෙල්ල හිතන්නේ යම් කිසි විදියක උපස්ථායක කිව්වහම ඒ විදිහට ආනන්ද හාමුදුරුව හා සමාන වගේ දෙයක් කරන කෙනෙක් කියලා. නමුත් ඇත්තටම මෙතන සඳහන් වෙන්නේ ගිහි උපස්ථායකලා. එතකොට මේ ශාසනෙත් අන්නහත් ආලවක චිත්ත වගේ අග්‍ර ගිහි උපස්ථායකලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ වගේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් ඉඳපු ගිහි උපස්ථායකයලගෙන් කෙනෙක් තමයි මේ ගටිකාර කියන තැනැත්තා. එතකොට ඒ තැනැත්තා පිළිබඳ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බොහොම ඉහළ විදිහේ වර්ණාවක් මෙතෙන්දි ඉදිරිපත් කරනවා. එතකොට උපාසක කෙනෙක් නෙමෙයි, ඒ වෙනුවට උපස්ථායක කෙනෙක් තමයි මේ අග්‍ර උපස්ථායක කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට මේ අග්‍ර උපස්ථායක මේ ගටිකාර කියන කෙනාගේ වස්ස ආරාධනාවක් තමයි බුදුරජාණන් වහන්සේ බාරගෙන තියෙන්නේ. එතකොට අර විදිහේ මහා රජ කෙනෙක්ගේ වස්ස ආරාධනාවක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා බාර අරගෙන තියෙන්නේ කොයි වගේ කෙනෙක්ගේ වස්ස ආරාධනාවක්ද, කොයි විදිහට මිල මුදල් වස්සු සම්භාර තියෙන කෙනෙක්ගේ වස්ස ආරාධනාවක්ද කියලා මේ සූත්‍ර දේශනාවේ ඉදිරියට බලා ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දි අන්න මේ ඔබ වහන්සේ සමග සංඝයාට මේ බඳු උපස්ථානයක් එන්නේය කියලා අර රජ කෙනෙක්ගේ උපස්ථානයක් ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ බොහෝම අර කලින් දීපු වචනයට ගරු කරමින් ඒ විදිහට ගුණයට මේ ගටිකාර කියන ඒ උපස්ථායකගේ ගුණයට ගරු කරමින් ඒ ආරාධනාව පිළිගන්නවා. ඒ ආරාධනාව පිළිගත් එක වෙනස් කරන්නේ නැහැ. එතකොට මේ විදිහට රජ කෙනෙක් වුණත් අර විදිහට වස්සු සම්භාර පෙන්නලා මේ විදිහේ අග්‍ර උපස්ථානයක් මේ විදිහට සැලකිලි ලබන්න පුළුවන් කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. වස්සු සම්භාර වලට තියෙන අගේ වෙනුවට අර විදිහේ ගුණගරුක බවක් අගේ කරමින් මේ වගේ දුප්පත් තැනැත්තෙක්ගේ වස්ස ආරාධනාවක් බාරගෙන තියනවා කියලා අර ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අන බුදු කෙනෙක්ගේ ස්වභාවය හොඳට පැහැදිලි වෙන අවස්ථාවක් මේ විදිහට වස්සු සම්භාර පෙනලා බුදු කෙනෙක් යම් කිසි විදිහක නතු කරගන්න හැදුවට අන බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේවල් වලට ගරු කරන්නේ නැහැ. ඒ වෙනුවට අන ගරු කරන්නේ මොන වගේ දෙයකටද කියන එක අපිට පෙන්눔 කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් කාලේ වුණත් ඔය හොඳ ව්‍යාපාරිකව එහෙමම ඉතින් ආරාධනා පිටිපස්සේ ඔන්න ඔය වගේ කොකු එළලානේ ආරාධනා කරන්නේ. හොඳ මිල මුදල් තියෙන කට්ටිය අහම ඕවා තමයි ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට මට වස්තු සම්භාර තියෙනවා මෙහෙම තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ ආරාධනා කරන්නේ. ඉතින් ඒ වගේ ආරාධනාව ලෝණ තරම් දකින්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයකට නතු විය යුතුද කියන ප්‍රශ්නේ පිළිබඳ හොඳ විවරණයක් අපිට මෙතෙන්දි අරගන්න පුළුවනි. සාමාන්‍ය ඒගොල්ලෝ හිතනවා මෙද මිල මුදල් වලට මේ සියලු දේ මෙයාට කරන්න පුළුවන්. මිල මුදල් වලින් ඕන දෙයක් අවශ්‍ය දෙයක් මට ළඟා කරගන්න පුළුවන් කියන අදහසින් තමයි ඉන්නේ. ඉතින් සමහර විට මේ ගිහි ජීවිතයක් අතහැරලා වස්සු සම්භාර අතහැරලා පැවිදි වෙලා ඉන්න කෙනෙක් ගාවට ඇවිල්ලා හරි තමුන්ගේ අර වස්සු සම්භාර ගැන තමයි ප්‍රකාශ කරන්නේ. ඒවා ගැන අගය තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් වගේ කෙනෙක්ට කියන්න ඕනේ මේ ඇති දෙයක් නැහැනේ. මේ ආමුදුරු කෙනෙක්ට ඇති දෙයක් නැහැ. කන්න බොන දෙන්නේ වෙන කට්ටිය, ඉන්න තැන් දීලා තියෙන වෙන කට්ටිය, ඊට පස්සේ වස්ත්‍ර දීලා තියෙන වෙන කට්ටිය. ඉතින් ඒක නිසා ඕක මේ මෙතන කියලා වැඩක් නැහැ. ඒ වෙනකොට හොඳ ව්‍යාපාරිකව ඉන්න සභාවක වගේ ගිහිල්ලා කිව්වනම් අනේ එතකොට ඒකේ අගේ කිරීමක් මෙහෙම තමයි මිල මුදල් තියෙන කට්ටිය. මෙහෙම තමයි හොඳ වස්තු සම්භාර තියෙන කට්ටිය තමුන්ගේ වස්තුව පෙන්වන්නේ කියලා යම් කිසි අගේ කිරීමක් ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අර මුකුත්ම නැති කෙනෙක් ගාවට ඇවිල්ලා නිකම්ම උත්සාහයෙන්ම හිඟමනට වැටිච්ච කෙනෙක් ගාවට ඇවිල්ලා ඉතින් අර වස්තුව ගැන ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම පුද්ගලයන්ට නතු වෙනවාද කියන ප්‍රශ්නකුත් තියෙනවා. සාමාන්‍ය ඔය රැකී රක්ෂා කරන කාලේ වුණත් ඒ අහලු ආශ්‍රය කරන කාලේ වුණත් සමහර කෙනෙක් ඉන්නවා මිල මුදලට ආයේ කකුල් දෙක ලේව කන ගන්නට බිම වැටෙනවා. ඒ නතු වෙනවා. ඒ දේවල් වලට කැදර වෙනවා. කැදර වෙලා අර තමුන්ගේ තියුණ අදහස් උදහස් ප්‍රතිපත්ති මුකුත් නැහැ. එතනින් එහාට අර දේවස්සේ තමයි ගමන් කරන්නේ. ඉතින් එහෙම ලෝකෙක, එහෙම පුද්ගලයෝ ඉන්න ලෝකෙක ඒ විදිහට ඒ රස සම්භාර වලට යානවාහනවලට කීර්ති නාමවලට අර කකුල් ලේවා කන ගන්නට යන පුද්ගලයෝ ඉන්න ලෝකෙක අන්න බුදු කෙනෙක් අපිට වෙනස් විදිහක මාර්ගයක් පෙන්වනවා, වෙනස් විදිහක අදහසක් ගෙනහැර දක්වනවා. ඉතින් ඕක හොඳ හොඳට තේරෙනවා තව සූත්‍ර ඉස්සරහට යනකොට. මේ ඝටිකාර කියන කෙනාගේ ජීවන වෘත්තිය දැනගත්තාම, එයාගේ පවුල් පසුබිම් වස්තු සම්භාර පිළිබඳ දැනගත්තාම, මේ ප්‍රතික්ෂේප කරලා බාරගෙන තියන්නේ මොකද්ද කියන එක අඳුන ගන්න පුළුවන්. ඇත්තටම මේ අර ගිහි ජීවිතයක් ගෙවමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛයේ සංඝයා වහන්සේලාට අවශ්‍ය දෙයින් උපස්ථාන කරපු කෙනෙක් තමයි මේ ඝටිකාර කියන උපස්ථායකය. එතකොට ගිහි ජීවිතයක් ගෙවනවා, තමුන් අවශ්‍ය අවශ්‍ය දේවල් හොයලා බලලා කටයුතු කරනවා. ඉතින් අර ඒ විදිහට ඇතුළතින් අවශ්‍ය දේවල් හොයලා බලමින් අර නිකන් එයා හාල් මැස්සෝ ටිකක් වගේ වැඳගෙන ඉන වගේ චරිතයක් තමයි මේ කියන පුද්ගලයා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට මේ වේහලිංග ගමේ වැඩ වෙසෙනකොට ඒ අවශ්‍ය කටයුතු කරපු කෙනෙක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඉතින් ඔය විදිහේ ආරාධනාවක් තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මේ බාරගෙන තියනවා කියලා ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි, වටිනාම දේ තමයි, අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, බලන්න දැන් ඔබට මම ඔබේ ආරාධනාව මේ විදිහට ප්‍රතික්ෂේප කරාම ඔබට හිතේ නොසතුටක් දොම්නසක් ඇති වුණා. අන්න රජතුමාට තමයි මේ ආමන්ත්‍රණය කළ කියන්නේ. එතකොට මේ විදිහේ චිත්ත පීඩාවක් තරහක් වගේ දෙයක් මේ හිත තුළ ඇති වුණා ඔබට. නමුත් මේ ඝටිකාර කියන කෙනාට මේ විදිහේ තරහක් හිත තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයේදී ඇති වෙන තියෙන විභවයක් තියෙනවා නම් ඒකත් මේ තැනත් තුළ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔහොම කිව්වහම අපිට බලන්න පුළුවන් දැන් මේ අද කාලේ මේ ජීවිත ගෙවනකොට මේ විදිහට කාර්යබහුල රැකී රක්ෂාවල නොයෙකුත් වැඩ කටයුතු කරමින් මේ විදිහට කල් ගෙවනකොට ඔන්න ඔය අපේ හිතේ නිතර නිතර ඔන්න ඔය වගේ තරහවල්, ඒ වගේම නොසතුටක්, පීඩාකාරී ගතියක්, ඔය වගේ දේවල් නිතර නිතර ඇති වෙනවනේ. ඒක බොහොම ස්වභාවිකයි. එතකොට මේ වගේ අවස්ථාවක අනර අපේ හිත යම්කිසි අඳුරු ස්වභාවයකට පත් වෙනවා. අර විදිහේ යම්කිසි හිතේ තියුණ පැහැදිලි ගතියක් තියුණා නම් ඒක යම් කිසි විදිහක අපෙන් දුරස් වෙලා යනවා. ඉතින් ඕක තමයි මුලින්ම මතුවෙන සලකුණ. ඊට පස්සේ මේක ටිකෙන් ටික වර්ධනය වෙලා එනකොට නොයෙකුත් වචන ඉතින් යෙදිලා තියෙනවා කොහොම නමුත්. ඉතින් අපි හිතනවා අර මුලින් ওই විදිහ හිත නොසතුටු වීමක්, අඳුරු වීමක් වගේ එකක් ඇති වෙලා ඊට පස්සේ මොකද කියන්නේ, ආමගේ හිත නරක් වුණා කියනවා. මේ කරපු වැඩේට, මේ කියපු දේ හින්දා මගේ හිත නරක් වුණා කියලා අන්න ඊළඟ පියවරක් වගේ තත්ත්වයකට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඔන්න මගේ හිතට තරහක් ඇති වුණා කියලා කියනවා. ඊට පස්සේ මගේ හිතේ වෛරයක්, ක්‍රෝධයක් මට්ටමකට දියුණුණා කියලා කියනවා. ඊට පස්සේ අන්තිමට තියෙනවා ආඝාතය කියලා. අන්න බද්ධ වෛරය තරමට උනත් මේ වගේ දෙයක් දිනු වෙලා යන්න පුළුවන්. එතකොට මේ එකම දේ නැවත නැවත අන්න වර්ධනය වෙලා යන විදිහක් ගැන තමයි මේ කියන්නේ. එතකොට බද්ධ වෛර දිහාවට යනකොට අන්න මොකද වෙන්නේ, යම් කිසි එක්තරා හිතේ අදහසක් ඇති කරගත්ත පුද්ගලයෙක් පිළිබඳ නැවත නැවත තරහක්, කෝපයක්, වෛරයක් ඇති කරගන්නවා. මේ තැනත්තගෙන් පලි ගන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, මේ නැවත නැවත කරන ඒවා එකතු කරමින් අර account balance එක දිගට දිගට අරගෙන යන ස්වභාවයක් දක්වාම මේ වගේ දෙයක් වර්ධනය වෙලා එන්න පුළුවන්. නමුත් අර පටන් ගන්නෙ කොහෙන්ද? පටන් ගන්නේ අර විදියට යම් කිසි හිතක නොසතුටක්, අඳුරු ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අල්ලන්නේ, පෙන්නන්නේ අන්න අර කිකි කියන රජතුමාගේ හිතේ ඇච්චි වෙච්ච ඒ අඳුරු ස්වභාවය තමයි. එතනින් එහාට සමහර විට යන්නේ නැති වෙයි. අපි බලමු මේ සූත්‍ර දේශනාව ඉදිරියට. නමුත් අන්න ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. රජතුමාගේ කමටහන හරි ආකාරයෙන්ම සුද්ධ කරනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මේ විදිහ අඳුරු ස්වභාවයක් ඇති වෙන්න හේතු විවිධ අවස්ථාවල, විවිධ දේශනාවල ඉදිරිපත් කළා තියෙනවා. ඇයි මෙහෙම අඳුරු ස්වභාවයක් ඇති වෙන්න හේතුව කියන එක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. එතකොට මෙහෙම හේතුවක් තියෙනවා. මොකද්ද? අන්න මට කෙනෙක් යම් කිසි අමනාප වූ දෙයක් සිද්ධ කරා. දැන් මට අදාළ විදිහට අමනාප වූ දෙයක් තමයි මේ තැනත්ත සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒක නිසා අපේ හිතේ අඳුරක් ওই විදිහට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකත් පෙනෙනවා අතීතේ කරපු දෙයක් නිසා, ඊළඟට වර්තමානයේ කරන දෙයක් නිසා, එහෙම නැත්නම් අනාගතේ කරයි කියන අදහසින් ওই විදිහට මම ඉලක්ක කරගෙන කෙනෙක් මේ විදිහට අන්න හිතේ අඳුරක් ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න අවස්ථා තුනක් පෙනෙනවා. ඊට පස්සේ කියනවා මට සමීප කෙනෙක් ඉලක්ක කරගෙන එයාට අතීතේ මේ විදිහේ අනතුරක් කරා, වර්තමානයේ කරනවා, එහෙම නැත්නම් අනාගතේ කරනවා කියලා. ඔන්න ඒ විදිහට තව තුනක්. ඊට පස්සේ ඔන්න පෙන්නනවා ඒ වගේම මට අප්‍රිය කෙනෙක්ට මෙයා උදව් කරනවා කියන අදහසින්. අන්න අතීතේ උදව් කරා, දැන් උදව් කරනවා, අනාගතේ උදව් කරයි කියන අදහසින් ඔන්න ඔය ආකාරයෙන් මෙන්න මේ විදිහේ හිතේ අඳුරක් කහටක් ඇති වෙන්න පුළුවන් හේතු පෙන්නනවා. එතකොට අපේ හිතේ අන්න එක්කම ඉලක්ක කරගෙන, නැත්නම් මට ප්‍රිය කෙනෙක් ඉලක්ක කරගෙන, එහෙම නැත්නම් මට අප්‍රිය කෙනෙක් ඉලක්ක කරගෙන මේ විදිහට ආකාර 9කින් මේ විදිහේ අඳුරක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රජතුමාටත් උනේ ඒ වගේ දෙයක්නේ. එහෙම කියලා කියනවා. හැබැයි තව එකකුත් තියෙනවා. ආකාර 10කුත් තියෙන්න පුළුවන්. මොකද්ද 10 වෙනි ආකාරය? කිසිම හේතුවක් නැතුව මේ විදිහට හිතේ කහටක් අඳුරක් ඇති වෙනවා. සමහර විට නන්නාඳුන පුද්ගලයෙක් දැක්කහම පේන්න බැරි ස්වභාවයක් මතුවලා එනවා. කවදාවත් දැකලත් නැහැ, කතා කරලත් නැහැ, මොන විදිහේ මිනිස්සෙද කියලා දන්නෙත් නැහැ. නමුත් 아무තුම් විදිහේ අඳුරු ස්වභාවයක්, මේකගේ මූණ දැක්කාම හොම්බර දෙකක් තලන්න හිතෙන්නේ කියන ස්වභාවයක් මතුවලා එන්න පුළුවන්. ඉතින් අද කාලේ මේ අපි ජීවන ජීවිත රටා එක බැලුවාම ওই විදිහේ දේවල් නිතර නිතර සිද්ධ වෙනවානේ. දැන් අපි හිතමු ඔන්න වාහනයක් එලවගෙන යනවා. ඒ යනකොට මොකෙක් හරි කොහේ හරි ඉන්න එකෙක් හරහැර කපලා ගියාම මේ වාහනේ ඉන්න තැනැත්තට මොකද වෙන්නේ? අර තියුණ හිතේ පහදීමක්, විවේකයක්, තමන්ගේ වටපිටාවේ ඉන්න කට්ටිය එක්ක කතා බහ කරමින් විවේකෙන් ඒ ගියාමක් තියුණා නම් ඒක සම්පූර්ණ නැති වෙනවා. ඒ වෙනුවට යකා තද වෙලා අර ගියපු එකගේ පිටිපස්සෙන් එලවගෙන යන්න හරි ඔය විදිහට කටයුතු කරනවා. අන්තිමට ගිහිල්ලා බැලුවාම සමහර විට කාන්තාවක්, සමහර විට ඩ්‍රයිවිං පුරුදු වෙන කෙනෙක් ඔය විදිහ වෙන්න පුළුවන්. නමුත් අන්න වාහනයකට නැගගත්තට පස්සේ, වාහනයක් අතර ගත්තට පස්සේ අන්න නැවත 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 හිත අඳුරු වෙමින් තමයි ඉතින් මේ වගේ පාරක ගමන් කරන්න වෙන්නේ. මොකද අපි අවශ්‍ය විදිහට, අපි මනාප විදිහට ඒ අනිත් වාහනවල යන කට්ටිය වැඩ කටයුතු කරන්නේ නැහැ. ඉතින් සමහර විට ඔය බොහොම පුරුදු වෙන කෙනෙක් නැත්නම් කාන්තාවක් අලුතෙන් වාහනයක් ගත්තාම ඉතින් ඔයකුත් ප්‍රශ්න වෙනවා. පෙට්‍රල් ෂෙඩ් එකේ සමහර විට පෙට්‍රල් ගහගෙන අර බටේ කෑල්ලකුත් එක්කම වාහනේ අරගෙන යනවා. ඒ පොම්පෙත් කෑල්ලක් අරගෙන වාහනේ නික්මිලා යනවා. ඉතින් පිටිපස්සේ වාහනේ ඉන්න මිනිහට දැන් පෙට්‍රල් ගහන්න වෙන්නෙත් නැහැ. අන්න ඉතින් තද වෙන්න පුළුවන්. තද වෙලා කෑ ගහන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් නිතර නිතර වෙනවා. ඊට පස්සේ රැකියා ස්ථානේ. ඊළඟ ගෙදර දොරේ නෝනා මහත්තයා ගැන වුණත් ඔන්න ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඉතින් මේ තරහා ඇවිස්සුනහම හරිම උත්ප්‍රාසයක් තියෙනවා මේ කටයුතු කරන විදිය දිහා බැලුවහම. ඉතින් එක්කෝ ළඟපාත තියෙන දොරකට වගේ පයින් ගහලා තමයි කටයුතු කරන්නේ. ඒතර අන්තිමට කකුලත් රිදෙනවා පයින් ගහලා තියෙන දොරට. ඉතින් ওই විදිහට තමයි. ඉතින් ඇවිස්සලා ආවට පස්සේ අන්න අපි කාට අනුකූලව කටයුතු කරනවද, කොයි විදිහට කටයුතු කරනවද කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේ දර්ශන දැක්කහම හරිම අමුතුයි. මේ තැනැත්තට හරියට නිකන් අන්න බාහිර ආවේශයක් ආවා වගේ මේ තැනැත්තා ඒකට නතු වෙලා, ඒකට ආවනත් වෙලා අන්න કૃතිම විදිහකට වැඩ කටයුතු කරනවා. සමහර විට බැනවා දිනවා, සමහර විට දමල ගහලා තියෙන බඩු පොළවේ ගහනවා, දොරවල් වලට ගහනවා. ඔය වගේ දේවල් ඕන තරම් දකින්න පුළුවන්. එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? අන්න අර ආපු දෙයට අපි නතු වෙලා. ඉතින් ඔය වගේ දේවල් දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔය YouTube එකේ එහෙම පොඩ්ඩක් සර්ච් කරලා බලනවා, ඕන තරම් හොයාගන්න පුළුවන් මේ පොඩි කාරණාවක් නිසා. සමහර විට හිතාගන්න බැරි හේතුවක් තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. එක්කෙනෙක් කරපු දෙයක් තව කෙනෙක්ට ගැළපෙන්නේ නැහැ. ඒ නොගැළපෙන දේ අපි සාමාන්‍ය හිතලා බලුවාම අන්න මේකට තරහ ගන්න ඕනේද කියලා හිතෙන තරමට වගේ දේවල් තමයි තියෙන්නේ. රෙක්කෙනෙක් කියනවා මොකද්ද, දොරක් අරින්න යනවා. ඒතරේ අතුරු කැරැල්ලේ අතුරු දෙකයි තියෙන්නේ. ඉතින් පළවෙනි අතුර දානවා ඒක නෙමෙයි. ඊට පස්සේ දෙවෙනි අතුර දානවා ඒකත් නෙමෙයි. යකෝ මේ අතුරු දෙකක් තියෙන අතුරු කැරැල්ලේ මේ දොර අරින්න තුන් පාරක් මට යනවා කියලා අන්න ඉතින් දොරටත් පයින් ගහලා අතුරු කැරැල්ලත් විසි කළා යන පමණට. ඉතින් ඔයගේ බොහොම සුළු සුළු දේවල් වලින් අපි ඇවිස්සිලා අන්න අමුතු ආවේශයක් ආවා වගේ කටයුතු කරනවා. ඉතින් මෙහෙම වුණාම මොකද වෙන්නේ? යන්න අපේ මූණ රතු වෙනවා, කන් රතු වෙනවා, අපේ හද ගැස්ම වැඩි වෙනවා, අපේ ලේ දහවනේ වැඩි වෙනවා. ඒ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වයට, හදවතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදිහට ඒ සිරුර හැඩගැහෙනවා. ඉතින් මොකද්ද මේ වෙන්නේ? අර බොහෝ කාලයක් තිස්සේ අපේ ජීවිත ආරක්ෂාවට හේතු වෙච්ච දෙයක් තමයි මේක. ඒ දවස්වල අපි හිතමු මේ පරිණාමයේ යම් කිසි කාලයකට කලින් අවදිවලදී ඒ අනතුරු ජායක පරිසරයක ජීවත් වෙලා ඉන්නකොට ඒකට අවශ්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට අපි හිතමු එක්කොට ඒ ඔන්න දැන් සිංහයෙක් කොටියෙක් එළිය ඉස්සරහට පැන්නා. ඒ වගේ වෙලාවට අන්න මේ තැනත්තට ඒ ශක්තියක් අවශ්‍යයි. එක්ක ෆයිට් කරන්න ඕනේ, නැත්නම් ෆ්ලයිට් එකට හරි කමක් නැහැ, ශක්තියක් අවශ්‍යයි. එක්ක සටන් කරන්න ශක්තිය ඕනේ, එහෙම නැත්නම් දුවන්න, පැනලා දුවන්න ශක්තිය ඕනේ. ඉතින් අවස්ථාවල අපේ සිරුර අර කටයුතු සිදු විය යුතු ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට හද ගැස්ම වැඩි කරනවා, ලේ ගමනාගමනේ වැඩි කරනවා. ඒ අවශ්‍ය ශක්තිය අපිට ලබා දෙනවා. මොකක් සඳහාද? අන්න ජීවිතයේ බේරා ගැනීම සඳහා. එතකොට අර විදිහට අන්න පැනලා දුවන්න අවශ්‍ය නම් ඒකට ශක්තිය, සටන් කරන්න අවශ්‍ය නම් ඒකට ශක්තිය අපේ ශරීරය විසින්ම ලබා දෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක අපේ ওই හිතන පතන මොලේ නෙමෙයි වැඩ කරන්නේ, ඒ වෙනුවට අර මොලේ තියෙන ප්‍රාථමික උරග ස්වභාවයෙන් තමයි කටයුතු වෙන්නේ. එතකොට ඇමිග්ඩලාව කියලා ඒ අදහස් ඒ කොටස හා සම්බන්ධ ක්‍රියාවලියක් තමයි යන්නේ. එතකොට ඒක බොහොම තිරිසන් සතුන්ටත් පොදු දෙයක්, මනුස්සයන්ටත් පොදු දෙයක්. එතකොට ඒ අවස්ථාවේදී යන තිරිසන් සතෙක් වගේ ඒ අවශ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කරනවා. දැන් සතෙක් තුනත් පහර දීමක් වගේ දෙයක් සිද්ධ කරොත් ඒ සතා ප්‍රතික්‍රියා දක්වන්නේ අහිතලා මතලා නෙමෙයිනේ, ඒ අවශ්‍ය ආකාරයේදී කටයුතු කරනවා. ඉතින් ඒ දවස්වල ජීවිතේ බේරගන්න රැඳිලා ඉන්න උදව් වෙච්ච පද්ධතියක් තමයි මේ දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දැන් කාත් එක්කද තරහා ගන්න කියලා බැලුවොත් දැන් සමහර විට නන්නාඳුනන වාහන එළවුණු මිනිස්සෙක් එක්ක, එහෙම නැත්නම් ගෙදර ඉන්න නෝනා එක්ක, එහෙම නැත්නම් අර විදිහට රැකියා ස්ථානයේ ඉන්න වෙන පුද්ගලෙක් එක්ක. ඉතින් ඒ සුපුරුදු ක්‍රියාවලියම ක්‍රියාත්මක වෙනවා. කොයි විදිහටද ආයත කඩුපොළු අරගෙන අන්න මරණ ගහන්න යන්න පුළුවන්. ඒ විදිහේ අවනත වීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට පරිණාමයෙන් යම්කිසි අරගෙන ආපු දෙයක්, උපකාරයට හිටපු දෙයක් තමයි මේ දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් නමුත් අපි ඉන්නේ පරිසරවල බැලුවොත් ඒ වගේ අනතුරුදායක පරිසරවල නෙමෙයි. ඒ වෙනුවට ඊට වැඩිය බොහොම විවේකීව කල්ගත කරන්න පුළුවන් පරිසරවල තමයි අපි ඉන්නේ. නමුත් අර පද්ධතිය නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. ඒතකොට පරිණාමයන් කිසි තව කොටසක් අමතක වෙලා තියෙන හැඩයි අපිට. එහෙම නැත්නම් ඒ පරිණාමයේ ඉතුරු කොටස පිළිබඳ කතාවක් තමයි අපි මේ නැවත නැවත සිද්ධ කරන්නේ. ඒතකොට අර විදිහට අපි තරහ ගන්නකොට, අර විදිහට ඒ තරහට අනුව ප්‍රතික්‍රියා කරනකොට එක්තරා විදිහක අපි ඒ නැවත නැවත අපේ පද්ධතිය අර අධික වේගෙන් දහවණයකට වගේ යොමු වෙනවා. එතකොට ඕක වාහනයක යනකොට දෙතුන් පාරක් වෙනකොට දැන් අර කලින් කැලේ ජීවත් වෙන කාලේ වගේ නම්, ඒ ජීවිතේ බේර ගන්න අවශ්‍ය කාලේ වගේ නම් සමහර විට දවසකට එක වරක් නැත්නම් සතියකට එක් වරක් වගේ වෙන්න පුළුවන් ওই පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ අර වගේ මහා අනතුරක් අහම. නමුත් දැන් වාහනයක් අතර ගත්තාම පැයක් විතර යනකොට අන්න කීප විටක් වෙන්න පුළුවනි. එතකොට මොකද වෙන්නේ? අපේ ශරීරයේ පද්ධතිය නැවත නැවත අර විදිහේ අධික්‍රියාකාරීත්වයකට යනවා. නමුත් ඒ විදිහේ අවශ්‍යතාවයක් නැතුව නැවත නැවත මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසාමද කොහෙද අන්න මිනිස්සු අතර ડિප්‍රෙෂන් වගේ දේවල් මිලියන 300ක් පමණ ඉන්නවලු ડિප්‍රෙෂන් වලින් සෆර් කරන පිරිස් මේ ලෝකේ. ඊළඟට ඔය ජපානයේ හැම අහන තියෙන මොකද ටීනේජ් කිලර්ස්ලා, මේ ටීනේජ් ඒජ් එකේ ඉන්න කට්ටිය අන්න කිසිම හේතුවක් නැතුව නන්නාඳුනන පුද්ගලයෙක් ගිහිල්ලා මරලා හිස කඩෙන් වෙන් කල්ලා අන දිවේ ලිවුමක් තැන්පත් කල්ල මළමිනිිය තැන් තැන්වල තියලා තියෙනවා. මොකද මේකට හේතු අන්න අර ඔය අසහන නැවත නැවත වර්ධනය වෙලා අන්න අර උරග ස්වභාව මතු වෙලා අර විදිහට යම් කිසි අනතුරක් ආපදාවක් කිරීම තුළින් අන්න මේ විදිහේ සතුටක් ලබන්න පුළුවන්ද, මේ විදිහේ සැනසීමක් ලබන්න පුළුවන්ද, මේ විදිහේ උරග සැනසීමක් ලං කරගන්න පුළුවන්ද කියලා මතු වෙන පමණට අන්න මේ මිනිස්සු හිරවීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මොකද්ද මේ පරිණාමයේ ඉතුරු කොටස කියන එක තමයි එක්තරා විදිහක මෙන්න මේ බුද්ධ දේශනාවක් තුළ තියෙන බුදුවරයෙක් පහළ වෙලා පෙන්නන්නේ ඒ පරිණාමයේ ඉතුරු කොටස. ඉතින් මොකද්ද කියන එක අපි තව තව ඉස්සරහට පැහැදිලි කරගන්න බලමු. ඉතින් අර යම් කිසි එක්තරා සූත්‍ර දේශනාවක තියෙනවා මේ වගේ අපි හැඟීම් දැනීම් වලට යටත් වුණ වෙලාවක අපි කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියන එක පැහැදිලි කරන්න ඒ උපමා දෙමින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. අපි හිතුව තරහ වේවා, වෙන දෙයක් වේවා, හිතවිලි වේවා, මොනවා හරි අතීත මතක වේවා. ඉතින් ওই විදිහට නැවත නැවත කටයුතු වෙවි යනකොට නැවත නැවත ඉදිරිපත් වෙවි යනකොට අන්න කොහොමද ඒවට ප්‍රතික්‍රියා දක්වන්නේ? ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය, මේ හුරු පුරුදු කට්ටිය මේ අහලා තියෙන දේවල් වෙන්න පුළුවන්. එතකොට කියනවා මොකද්ද, අපි හිතමු තරහක් හිතේ නැගලෙනවා නම් ඒ අවස්ථාවේදී වෙනත් වූ දෙයකට අපේ අවධානය යොමු කරනවා. එක්කෝ තරහ නිසා අපේ ඇඟේ ඇති වෙන වෙනස්කම්, හද ගැස්ම වැඩි වෙන හැටි, ඇඟ රත් වෙන හැටි පිළිබඳ අවධානයක් යොමු කරනවා. එහෙම නැත්නම් හුස්ම දිහට අවධානයක් යොමු කරනවා. එහෙම නැත්නම් වෙන වටපිටාවේ ඇහෙන සද්දයකට අවධානයක් යොමු කරනවා. අන්න අර විදිහට අර අරමුණ දිගේ යන අවධානය කඩලා වෙන දෙයකට දානවා. ඉතින් එහෙම කියලා කියනවා ඒක හරියට නිකන් අර වඩු බාසුන් නැහැ කෙනෙක් ලොකු ඇණයක් කුඩා ඇණයකින් තල්ලු කරලා ඉවත් කරනවද ලී ඇණයක්. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට තව ක්‍රමයක් කියනවා. මොකද ආදීනව මෙනෙහි කරනවා. අන්න තරහවහම මේ තරහින්ද මම මේ විදියට කට්ටියට බනින්න පුළුවන්, ඒගොල්ල මාත් එක තරහ වෙන්න පුළුවන්, මගේ ශරීර සෞඛ්‍යයටත් හොඳ නෑ මෙහෙම නිතර නිතර තරහ ගැනීම කියලා අන ආදීනව මෙනෙහි කළා මේ තරහ නැති කරගන්න උත්සාහ කරනවා. ඒකට උපමාවකුත් දෙනවා. මොකද්ද, අන ලස්සනට සැරසිලා ඉන්න පුළුවන් ඉන්න කැමති ගෑනු කෙනෙක්ගේ, අන්න ඒ විදිහට බොහොම ප්‍රියමනාප ආකාරයෙන් ඉන්න කැමති කෙනෙක්ගේ ඇඟට අපි හිතමු බල්ලු කොණක් හරි සර්ප කුණක් හරි ගෙනහලා කෙනෙක් එල්ලනවා. එතකොට මේ තැනත්තා කොච්චර වේගෙන් නම් අර සර්ප කුණ බලු කුණ ඉවත් කරනවද, අන්න ඒ වගේ මෙන්න මේකේ ආදීන වේ දැකලා මේ අරමුණෙන් ඉවත් වෙනවා කියලා සඳහන් කරනවා දෙවනි විදිහක්. අන්න ඊට පස්සේ කියනවා මේ විදිහට අසති අමනසිකාර කියලා. ඒ කියන්නේ වෙන දෙයකට මේ සිහිය යොමු කරන වෙනුවට ඒ දේ මෙනෙහි නොකර ඉන්නවා, අසිහිය ඇති කර ගන්නවා. ඒ කියන්නේ අපි ඒ අවධානය ඒක දිගේම ගලාගෙන යනකොට අපි ඒක අතහැරලා දාලා වෙන ඒක පිළිබඳ තියෙන අවධානේ කඩලා බිඳලා දානවා. හරියට නිකන් මොකද්ද, අන්න අර පාරේ යනකොට අපි හිතමු බලු බෙට්ටක් වගේ එකක් දැක්කොත් අපි ඒක දිහා බලාගෙන මේක නම් හරි ෂොක් කියලා බලාගෙන ඉන්නේ නැහනේ. ඒ වෙනුවට මොකද කරන්නේ, වහාම අහක බලා ගන්නවා. අනේ අප්‍රිය අමනාප දර්ශනයක් දැක්කහම ඉවත බලා ගන්නවා. අනේ විදිහේ හේතුවක් පෙන්නලා දෙනවා, ක්‍රමයක් පෙන්නලා දෙනවා. ඊට පස්සේ අන්න මුල් හේතුව කල්පනා කරන්න බලනවා. ඇයි මට මේ විදිහට තරහ යන්නේ? ඇයි මට මේ විදිහට මේ වගේ දේවල් වලින් පීඩාවක් ඇති වෙන්නේ කියලා මුලට කල්පනා කරලා බලනවා. මේකට හේතුව මොකද්ද කියන විමසීමක් සිද්ධ කරනවා. ඒකටත් උපමාවක් දෙනවා. මොකද දෙන උපමාව, දුවන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා කල්පනා කරා, ඇයි මම දුවන්නේ කියලා. පොඩ්ඩක් අන්න දුවන එක නවත්තලා මට ඇවිදගෙන ගියා නම් පහසුයිනේ කියලා ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇවිදින ගමන් කල්පනා කරනවා, ඇයි මම ඇවිදින්නේ? නැවතිලා ඉඳියා නම් මට ඊට වැඩිය පහසුයිනේ කියලා නවතිනවා. ඊට පස්සේ නැවතිලා කල්පනා කරනවා, ඇයි මම හිටගෙන ඉන්නේ? වාඩි වුණා නම් මට ඊට වැඩිය පහසුයිනේ කියලා වාඩි වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා කල්පනා කරනවා, ඇයි මම වාඩි වෙලා ඉන්නේ? බුදියගෙන ඉඳියා නම් මට ඊට වැඩිය පහසුයිනේ කියලා නිදිය ගන්නවා. අන්න ඒ විදිහට මේ තරහක් මේ විදිහ හිතවිලි ඇති වුනහම ඇයි මේකට හේතුව කියලා මුලට විමසීමක් සිද්ධ කරනවා. එතකොට සමහර විට ඒ වගේ විමසීමකින් ඇත්තටම අපි නොදන්න පැත්තක් විවර කරගන්න පුළුවන්. අපිට නොතේරෙන පැත්තක් විවර කරගන්න පුළුවන්. ඇයි මම මේ වගේ දේවල් වලට තරහ ගන්නෙ? ඇයි මට මේ වගේ දේවල් වලින් පීඩාවක් මතුවෙන්නේ කියන එක ඇත්තටම බොහෝ කාලයක් ජීවිතයේ අතීත සිදුවීම් ඔස්සේ ගැළපීලා ආපු දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහ නැවත නැවත විමසීමක් කරන කෙනෙක්ට නොදන්නා සොයා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. මම දන්න කෙනෙක් ඉදිය මොකද්ද? අන්න ඒ තැනැත්තා අපි හිතමු කතා බහ කරනකොට හරි ඒ කටයුතු කරනකොට හරි යම් කිසි කෙනෙක් වැඩිය ලං වෙනවට කැමති නැහැ. ඊළඟට ඒ කෙනෙක් තනියම කතා බහ කරන්න කැමති නැහැ. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේකට නිදහනේ කියලා ටිකක් විමසලා බලනකොට අන්න කුඩාවදී යම් කිසි කාලෙක ඒ පිරිමි කෙනෙක් යම් කිසි අතවරයක් වගේ දෙයකට ඉදිරිපත් වෙලා ඒ අනියත බියක් වගේ එකක් තමයි මේවට හේතු වෙලා තියෙන්නේ. උතට අර විදිහ අඳුරු ස්වභාවයක් ඇති වෙනවා. අර වගේ කෙනෙක් අනවශ්‍ය විදියට ලං වුණාම, අනවශ්‍ය විදියට සමීප වුණාම, අන පිරිමි කෙනෙක් පිළිබඳ වගේ ඒ විදිහේ අනතුරු දායක හැඟීමක් ඇති වෙනවා. ඉතින් අර විමසීමක් කළ බලනකොට අන්න අර කුඩා අවදියේ වෙච්ච තුවාලයක් හිත තුල තැම්පත් වෙලා ඒ තුවාලේ නිසා තමයි අර වෙහෙස ඇති වෙලා තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ විමසනකොට සමහර විට අන්න ඒ අතීත හේතු කාරණත් අඳුන ගන්න පුළුවන් වෙයි. ඊළඟට පස් වෙනවා කියනවා මේ ඔක්කොම කළා හරි ගියේ නැත්තම් එතකොට හරියට දත් මිටි කාලා ඊට පස්සේ දිවෙන් තලු තද කළා යම් කිසි ආයාසයක් අරගෙන හරියට නිකන් අපි අකමැති පුද්ගලයාට කනට ගහලා බැනලා එලවල දානවා වගේ මෙන්න මේ අරමුණත් නිග්‍රහ කළා හිතෙන් හිත නිග්‍රහ කළා එලවල දාන්න කියලා ඔන්න ඔය විදිහට ක්‍රම පෙන්නලා දෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපිව ටික ටික අරගෙන යන්නේ මෙන්න මේ පරිණාමයේ ඉතුරු කොටස දිහාවට. අර විදිහේ උරග මනසක් තුලින් මිදෙන දිහාවට තමයි අරගෙන යන්නේ. ඉතින් ඔය පහ මම කලින් දවසකත් වෙන ධර්මදේශනාවකත් කියලා බැලුවා. මෙතනින් එහාට කෙනෙක් ප්‍රශ්නයක් නගයිද කියලා. මෙතනින් එහා මේ පහ හරිද? ඔතනින් එහාට තව තියනවද කියලා විමසීමක් කරයි කියලා කල්පනා කරාට මොකද විමසුවේ නැහැ. ඉතින් ඒකෙන් දා අපි බලමු එතනින් එහාට තව දෙයක් තියනවා නම් එතනින් එහාට තව ප්‍රතිපදාවක් තියනවා නම් ඒ ප්‍රතිපදාව මොකද්ද කියන එක තව තව පැහැදිලි කරගන්න. ඉතින් මේ අපි හිතමු අපේ හිතට නැగిලෙන තරහ වගේ දෙයක් කෙනෙක් හිතනවා මුල් අවදීදී අර විදිහට ඒ ක්‍රමවලින් ප්‍රහාණය කර ගැනීම හේතු කාරණා වෙන්න පුළුවන්. ඒ වගේම අපි නිතර නිතර අහලා තියෙන දේවල් හේතු කාරණා වෙන්න පුළුවන්. අපි හිතනවා මේ තරහ කියන එක නුසුදුසු දෙයක්. මේ වගේ දෙයක් මගේ හිතට නැගෙන්න බෑ කියන අදහසකින් කෙනෙක් ගොඩක් වෙලාවට කටයුතු කරනවා. නමුත් ඇත්තටම මේ තරහ කියන දේ හිතට නැගෙන එක ස්වභාවිකයි. ඒක ඔය හිතේ එක්තරා ස්වභාවයක් කියන බාර ගැනීමක් කෙනෙක් සිද්ධ කරන්න ඕනේ. මුල් දවස්වල සමහර විට අර ආකාරයෙන් තරහ පාලනය කරගෙන ටිකෙන් ටික මේ හුරු පුරුදු ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යනකොට අන්න කාලයක් යනවා මේ තරහ කියන එක මේ අයින් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ හිතට නැගෙන ස්වභාවික දෙයක් මේක කියන බාර ගැනීමක් සිද්ධ කරනවා. එහෙම නැතුව අන සටනෙන් විතරක් හැමදාම මේක ඉවත් කරන්න බෑ. හරියට නිකන් හුස්ම බලාගෙන ඉනකොට හිතවිලි එනවා වගේ. ඒතර හිතවිලි එපා මට සද්ද ඇහෙන්න බෑ හිතවිලි එන්න බෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? අර විදියට හුස්මේ සිහිය තියනකන් හොඳයි. නමුත් ඒ කැඩිලා බිඳලා ගියාම ඒ කැඩීම බිඳීම බාර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ හිතට නැගෙන තරහා මේක ස්වභාවික දෙයක් කියන බාර ගැනීමක් අපි සිද්ධ කළ යුතුයි. අන්න ඒ බාර ගැනීම තුලින් තමයි අර පහේ ඉදිරියට ප්‍රතිපදාවක් ගැළපිලා එන්නේ. අර පහෙන් ඉදිරියට ඊළඟ ප්‍රතිපදාව ගැළපිලා එන්නේ. අර විදිහට අහපු නැති කොටස තියෙන්නේ එතනින් ඉදිරියට තමයි. එතන මොකද්ද මේ ක්‍රමේ? කොහොමද අපි මේක ගලපගන්නේ කියලා බැලුවොත් අන්න කියනවා අපි හිතමු මේ තරහ කියන එක අපිට මේ විදිහට උපමා කරන්න පුළුවන්. අන්න පොඩි දරුවෙක් උපමා කරනවා. අර යකා තද වෙලා දඟලන දරුවෝ ඉන්නේ. සුපර් මාකට් වල බිම පෙරලි පෙරලි අඬන දරුවෝ ඉන්නේ. අන්න ඒ වගේ දරුවෙක්ට අපි උපමා කරමු මේක. අන්න එතකොට මේ වගේ කෙනෙක් මේ අපේ තුළ හිත තුළ නැගිලෙන තරහ, ඒ වෛරය කියන දේ. එතකොට ඒ වගේ කෙනෙක් ඒ වගේ අවස්ථාවක අන්න මේ කොහොමද මේ දරුවා ගැන අපි කටයුතු කරන්න ඕනේ. එතකොට එක්කෝ කෙනෙක් හිතනවා අන්න මේ දරුවාට අවනත වෙලා මේ දරුවාට අපි වාහනේ ඩ්‍රයිවිං සීට් එකම ලබා දෙනවා. ඩ්‍රයිවිං සීට් එක ලබා දුන්නාම මොකද වෙන්නේ? මේක අර පිස්සුවෙන් ඉතින් කොහේ හරි කැලේක මේ වාහනේ අරගෙන යනවා. මේ කුඩා දරුවෙට කොහොමවත් වාහනයක් පදවගෙන යන්න හැකියාවකුත් නැහැ. එතකොට අර පිස්සුව තද වුණාම කොහොමවත්ම බෑ. එතකොට මොකද වෙන්නේ? අන්න මේ වාහනේ කැලේක ගෙනහිල්ලා තමයි මේ තැනත්තා නතර කරන්නේ, මේ කුඩා දරුවා නතර කරන්නේ. එතකොට අන්න අර තරහ ගිහිල්ලා අපි ආවේශ වෙලා අන්න වටපිටේ ඉන්නේ උන්ට ගහලා, දොරවල් වලට ගහලා, වළම් පොලේ ගහලා ඉවර කරා කියන්නේ අන්නේ දරුවාට ඩ්‍රයිවිං සීට් එක බාර දුන්නා වගේ. ඉතින් ඔය කියපු කතාවට ගැළපෙන උපමාවකුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ තරහ ගියාම හරියට නිකන් අර රතයක් පදවන කෙනෙක් වගේ දැනගන්න ඕනේ. අන්න ටක් ගාලා මගේ රතේ පාරෙන් පිට පැන්නා කියලා දැනගෙන ෂණිකව නැවතත් අර සුපුරුදු පාරට, හරි පාරට මගේ රතේ අරගන්න ඕනි කියලා අන්න බුදුරජාණන් වහන්සේත් ඔය ළඟින් යන උපමාවක් ලබා දෙනවා. එතකොට අර විදිහට රතේ කැලෙන් පිට පැන්නොත් මොකද වෙන්නේ? අන්න අපි දොරවල් වලට පයින් ගහනවා, මිනිස්සුන්ට බයිනවා, මිනිස්සුන්ට ගහන්න යනවා. අන්න එක පැත්තක් ඒ කාන්තයක් අර දරුවව ඩ්‍රයිවිං සීට් එකටම දැම්මා. දෙවෙනි අන්තේ මොකද්ද? අන්න ඒ දරුවගේ අතපය ටික ඔක්කොම බැඳලා, කටත් බැඳලා අන්න ඩිකේට දාලා වහලා දානවා. එතකොට ඒකත් අවන්තයක්නේ. තමුන්ගේ දරුවාට එහෙම කළා බෑනේ. ඩිකේට දාලා කට බැඳලා වහලා බෑනේ. ඉතින් ඔය වගේ කට්ටිය මොකද්ද? අන්න කියනවා මට තරහ. දැන් අපි හිත මොකක් හරි සිදුවීමක් වුණා. තරහ ගියාද කියලා ඇහුවොත් එහෙම කියනවා. මම තරහ? අනේ එහෙම එකක් නන්නේ. මගේ හිත පොඩ්ඩක් රිදුණා කියලා සඳහන් කරනවා. අර ආපු ආවේගේ සම්පූර්ණ වහලා එහෙම එකක් උනේ නෑ විදිහට රඟපෑමක් සිද්ධ කරනවා. ඒ විදිහ ආතතියක් පීඩනයක් වහගෙන කටයුතු කරනවා. ඒතර ඔන්න ඔය අන්ත දෙක තියෙනවා. එක්ක තරහා හිතට අරගෙන දඟලලා ගහලා කඩලා බිඳලා දාන ඒකාන්තයක්. එහෙම නැත්තම් අර විදිහට දිකියට දාලා වහලා කට බැඳලා දාලා වහලා දැම්ම වගේ මේ තරහ මට නම් තරහ යන්නේ. මගේ හිත පොඩ්ඩක් රිදුනා. හිතට කනගාටුවක් ඇති වුණායි කියපු දෙයට කියලා අන්න අර හැඟීම් දැනීම් ඔක්කොම වහලා කරලා සංගෝගන කල්ගත කරනවා. ඉතින් ඔය දෙක අන්ත දෙක අතරින් ගමනක් තමයි තියෙන්නේ. ඒතර මේ දරුවා වාහනේ ඉන්නත් ඕනේ. හැබැයි යාට ඩ්‍රයිවිං සීට් එක දීලත් බෑ. එයාව ඩිකියට දාලත් බෑ. ඒ වෙනුවට මේ පිස්සු කෙලින මේ කෑ ගහන මේ දරුවට වාහනේ ඉන්න දෙන ගමන් අන්න එයා දෙන ඕඩර් පිළිගන්නේ නැතුව යම් කිසි විදිහක කල්ගත කිරීමක් සිද්ධ වෙනවා. ඒ විදිහ හිත තුළ මේ ඇති වෙන දේවල් ස්වභාවිකයි කියන බාර ගැනීමක් කරන්න වෙනවා. මේ බාරගෙන ටිකෙන් ටික අන්න ඒකට කොහොමද මම අවනත නොවි ඒක අතරින් මගේ ගමනය කරන්නේ, මගේ ඉලක්කයට යන්නේ කියන පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඒතර දවසක් තියෙන්න පුළුවන් මේ තරහාවට ඒක නැති කරන්න උත්සාහයක් නැහැ. ඒකත් එක්ක ඔහෙ කල්ගත කරනවා. ඒ පීඩාව විඳමින් කල්ගත කරනවා. අන්න ඒ වගේ බාර ගැනීමක් තුලින් තමයි ওই තරහට අර විදිහට නියමාකාර ප්‍රතික්‍රමයක් මතුවලා එන්නේ. අර බුදුරජාණන් වහන්සේ කියන විදිහට මෙන්න මේ ගාටිකාරට තරහ හිතේ ওই වගේ දෙයකට ඇති වෙන්නේත් නැහැ. ඇති වෙන විභවයත් එයා නැති කළා තියෙන කියන කතාව කියන්න පුළුවන් ඉන්නේ. ඔන්න ওই විදිහට අර ඒකත් එක්ක ඉඳලා අර ඒකට දක්වන ප්‍රතික්‍රියාව නැති වෙච්ච දවසට අන්න එදාට තරහ හිතේ තියුණාද නැද්ද කියන එක ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක දුර ප්‍රතිපදාවක්. අර කියපු විදිහට මුලින් පටන් ගන්න ඕනේ අර ආකාරයෙන් මග ඇරෙමින් ඒ විදිහට තමයි. නමුත් ටිකෙන් ටික ඔය කියන දිශාවට අපිට ගමන් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ කරන කටයුතු වලින් මේ සිදුවෙන දේවල් වලින් දැන් අලුත් කාලේ පරීක්ෂණ වලිනුත් යම් කිසි විදිහයක සනාථ වෙලා තියෙනවා. මොකද්ද? අන්න අර ඇමිග්ඩලා වෙති වුණු පාලනය අර මොලේ ඉදිරිපට පස කොටසට ර විදිර හත්ත පිබිල වගේ තියෙන කොටසට ෆෝබ්‍රේන් කියලා කියන කොටසට අන්න පාලනි තිකෙන්ටික නත්වෙලා එනවා. අර විදිහට ඒ දෙක අතර තියෙන හුවමාරුව වැඩි වැඩියෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. මේ විදිහට සිහියක් පුරුදු කිරීම තුළින් අර විදිහට අර මොලේ ප්‍රාථමිකාරයේ තියෙන කන්ට්‍රෝල් එක ඒ පාලනය නැවත නැවත අන්න තමුන් නතු කරගන්නවා. තියෝග තමයි පරිණාමිතෘ කොටස. තේක තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ අර විදිහට උරග ස්වභාවයක් අපි තුල තියෙනවා. නමුත් ඒ උරග ස්වභාවය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක අපිට ටිකෙන් ටික පාලනයකට නතු කරන්න පුළුවන්. මුලදී කෙනෙක් හිතනවා පාලනයක් නැහැ කියලා. නමුත් ටික 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 උත්සාහ කරනකොට අන්න ඒ පාලනය අපිට ටිකෙන් ටික ඇති කරගන්න පුළුවන්. තරහ තියෙනවා. හිතේ තරහ තියෙනවා. නමුත් තරහට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ කියන තත්ත්වයක්. ඒ තරහට තියෙන යම්කිසි ඇලීමක් එහෙම නැත්නම් ගැටීමක් වගේ ස්වභාවයක් අපේ හිතේ ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවනි අන්න එනර්ජි එක වෙන දිහාවකට යොමු කරන්න. මොකක් හරි තමුන්ටත් අනතුරක් නැති වෙන කෙනෙක්ටත් අනතුරක් නැති දිශාවකට මේ ශක්තියින් අපිට යොමු කරන්න පුළුවන්. සමහර විට කෙනෙක් ඉන්නවා අන්න මේ වගේ අසාධාරණ දැකලා ඒවට අනුකූලව ඒවා නිවැරදි කරන දිශාවට කටයුතු කරනවා. ඉතින් ඒ කටයුතු කිරීමත් අර තරහම යම් කිසි විදිහක නිවැරදි ආකාරයෙන් දිශා නැති කිරීමක්. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ හිත තුල බාර ගැනීමත් එක්ක ඒ විදිහට කටයුතු කරන්න අවශ්‍යම නැතුව ඔය හිත තුල තරහ කියන එකත් ස්වභාවික දෙයක්. මේ දරුවා මේ කාර් එක ඇතුලේ ඉන්න ඕනි. මේක එළියට දාලා හරි ඩිකේට දාලා හරි වහලා හරියන්නේත් නැහැ. ඒ වගේම ඩ්‍රයිවිං සීට් එකට දාලා හරියන්නේත් නැහැ කියන අන්න අර අමුතුම විදිහේ සොයා ගැනීමක් අපි සිද්ධ කරනවා. ඒතර එක්තරා විදිහක අන්න අර ඉමෝෂනල් ගතියෙන් දුරස් වෙලා ඒ වෙනුවට අපි යම් කිසි විදිහක හිතලා මතලා කටයුතු කරන ස්වභාවයකට ප්‍රඥාව ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන ස්වභාවයකට පරිවර්තනයක් අපි තුල ඇති කරගන්නවා. ඉතින් ඒ පරිවර්තනය තමයි ඇත්තටම මේ පෙනල දෙන පරිවර්තනේ. ඒ පරිවර්තනය ඇති වෙන්නේ නැති වෙන්නේ මොකද වෙන්නේ? මේ විදිහට සිහිය පිහිටවගෙන වැඩ කටයුතු කරන්න කරන්න මොකද වෙන්නේ? අර ප්‍රාථමික මොළයේ තියෙන පාලනය ටික ටික අර අර ඇති වෙලා තියෙන දියුණු වෙලා තියෙන හත්ත පිපිල වගේ තියෙන කොටසට අර ගන්න පුළුවන්. ඒ ගන්න ගන්න මොකද වෙන්නේ? අර තියෙන ශක්තිය තව තව වැඩි වෙලා එනවා. තව තව දියුණු වෙලා එනවා. අන්තිමට අර උරග මොළයේ තියෙනවා ඒකට ක්‍රියාත්මක කරන්න අපිට ඔන්නම් ඕඩරේ දෙන්නත් පුළුවන් නැත්තම් නිකයින්නත් පුළුවන්. ඒකම නිසාද කොහෙද අන්න සඳහන් කරන මේ ධර්මයේ රහතන් වහන්සේ කෙනෙක්ට පුළුවනි අන්න සුබ දර්ශනයක කැමතිනම් සුබේ දකින්න පුළුවන්, කැමතිනම් අසුබේ දකින්න පුළුවන්, කැමතිනම් උපේක්ෂාව හිතේ ඇති කරගන්න පුළුවන්. නේද අසුබ දර්ශනයක වුණත් කැමතිනම් අසුබේ දකින්න පුළුවන්, කැමතිනම් සුබේ දකින්න පුළුවන්, කැමතිනම් උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. අන්න පාලනය තනිකර ගිහිල්ලා අර විදිහට ප්‍රඥාව මූලික කොටගෙන යන අවස්ථාවකට. ඒතකොට කැමතිනම් අන්න මම සුබේ ගන්නවා, කැමතිනම් අසුබේ ගන්නවා, කැමතිනම් උපේක්ෂාව ගන්නවා කියන ස්වභාවයකට මේ ක්‍රියන ක්‍රියාවලිය දියුණු වෙලා. ඉතින් අපි අර ඉමෝෂනල් ජීවිතවලින් අර විදිහට හැඟීම් දැනීම් වලින් යට වෙලා ඒවට අවනත වෙලා ඒවා බාරගෙන කටයුතු කරන තත්ත්වෙ ඉඳලා කොහොමද අර වගේ ස්ථානයකට යන්නේ කියන ප්‍රතිපදාවක් නෙමෙයි තියෙන්නේ. දැන් සමහර විට ඉන්න තත්ත්වෙ ගත්තොත් අන්න ගොඩාක් ඉමෝෂනල් මේ කියන ඒවා ඔක්කොටම නතු වෙනවා. එන එන හැඟීම් දැනීම් සියල්ලම ක්‍රියාත්මක කරන්න යනවා. එතකොට මම අඳුරන කෙනෙක් ඉන්දියා ඒ දවස්වල මෙයා ඔළුවට එන අදහස් තියෙන මොනවද ඔක්කොම කියනවා. සභාවක වෙන්න පුළුවන්, ඒ මීටින් එකක වෙන්න පුළුවන්, ඒ රැකියා කරන ස්ථානයේදී ඉතින් කියනවා. මගේ හොඳ යාළුවෝ මං කොයි යෝම කියන්න එපා, ඔය එනේ ඔළුවට එනේ ඔක්කොම කියන්න යන්න එපා. ඒ වෙනුවට පොඩි ෆිල්ටරයක් ඇතුලේ දාගන්න. දාගෙන මේ ෆිල්ටරෙන් ගැළපිලා එන ටික විතරක් කියන්න කියලා කිව්වා. එතකොට නිශ්ශබ්දව ඉන්නකොට මොඩකම පේන්නේ නැහැ නේ අඩුම ගානේ. ඉතින් ඒ විදිහේ ෆිල්ටරයක් දාගන්න වෙනවා. ඔය හිතට එන හිතුවිලි ඔක්කොම ප්‍රකාශ කරන්න ගියොත්, ඒව ඔස්සේ ක්‍රියාත්මක වෙන්න ගියොත් මේ සංසාර ගමන නම් කෙලවර කරන්න හම්බ වෙන එකක් නැහැ. ඒ වෙනුවට ඔය එන ඒවෑන් 10%ක් 20%ක් වගේ අරනික 80-20 රූල් හරි 90-10 රූල් හරි වගේ එකක් දාගන්න පුළුවන්. අන 10ක් 20ක් තමයි ක්‍රියාත්මක කරන්න කළ යුතු දේවල්. ක්‍රියාත්මක කළ යුතු අවස්ථා. අන්න ඒ අවස්ථා තියෙන්නේ බොහොම සුළුයි. නමුත් ඒ අවස්ථා වලින් අන 80% 90% 80%, 90% ප්‍රතිඵල ගන්න පුළුවන්. නමුත් අපි අර ඉතුරු 80%, 90% ක්‍රියාත්මක වෙන්න ගියොත් කවදාවත් ඉවර වෙන සංසාර ගමනක් නෙමෙයි මේක. ඉතින් අර හැංගීම් දැනීම් වලට යට වෙලා ඉන්න කට්ටිය ගොඩක් දුරට අර සියල්ලම ක්‍රියාත්මක කරන්න යනවා. ඉතින් අනාගන නාගන ඉතින් තමයි ඉවර වෙන්නේ. කමන්නේ පස්සේ හරි තේරෙනවා නම් මම කරපු ගොම්ම වැඩේ තමයි මේක කියලා පස්සේ හරි දැන ගැනීමක් හඳුන ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් වුණොත් අනේ ඒක ටිකක් මේ ධර්මයට අනුව ඉදිරියක් කියලා පෙන්වලා දෙනවා. වරද වරද විදිහට දකිනවා නම් ඒක මේ ප්‍රතිපදාව ඉදිරියක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් අර හැඟීම් දැනීම් වලට යට වෙලා වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි ටිකෙන් ටික මේ අඩුපාඩු ටික හදාගෙන ටිකෙන් ටික අපිටම අනුකම්පා කරමින් ගමනක යෙදෙනවා. මං දුර්වලතාන් තියනවා. මේ දුර්වලකම් මට එන්නේ මනුෂ්‍යත්වේ නාමෙන් කියන වගේ අදහසකින් අනේ ටිකෙන් ටික ගමනක් යෙදෙනවා. හැබැයි ඉතින් ගමනක යෙදෙන්න ඕනේ. මනුෂ්‍යත්වේ නාමෙන් දුර්වලකම් තියන හැමදාම මේ කුණු ගොඩේ ඉන්නවා කියලා පටන් ගත්තොත් ඉතින් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අර විදිහට බලන්න මම ක්‍රියාත්මක විය යුතු අවස්ථා මොනවද? නොවිය යුතු අවස්ථා මොනවද? ඔය හිතට හිතට එන හිතවිලි ඔක්කොම ක්‍රියාත්මක කරලා කවදාවත් ඕක ඉවර කරන්න බෑ. කෙනෙක් ඉන්නවා මොකද්ද? හිතන එදනේ ඒ ඔක්කොම කියනවා. ඉතින් මේ කියන්න කලින්ම කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ බැනුන් අහන වේද දන්නේ මම මේ කියන්නේ. ඉතින් මම කිව්වා අනේ එහෙනම් නොකිය ඉන්න. බැනුන් අහන වෙනවා නම් මොකටද කියන්නේ? බැනුන් අහන වෙනවා නම් නොකිය ඉන්න. බණීද දන්නේ නැහැ කියලා පටන් ගත්තාම කොහොමද ඉතින් ඒකනේ යන්නේ? ඉතින් එහෙම කිව්වහම ඉතින් මූණ පොඩ්ඩක් අඳුර වෙලා ගියා. මග ඇරලා හිමීට යන්න ගියා. එතකොට නොකිය ඉන්න කොටසකුත් තියෙනවා. ඉතට එනේ ඔක්කොම කියලා ඉවර කරන්න බෑ. එහෙම කියලා ඉවර කරන්න ගියෝ කවදාවත් ඉවරන දෙයක් නෙමෙයි මේක. දැන් ඕකට හොඳ මතකයක් තියෙනවා. මොකද්ද? අන්න ඒ දවස්වල අන්න ලොකු මීටින් ගත්තාම ඉතින් මීටින් වල කවදාවත් ප්‍රතිඵලයක් වටිනාකමක් නම් එකතු වෙනව අඩුයි. ඒ වෙනුවට අර කතා කරනවා, වැල්වට ආරන් ලොකු කතන්දර කියනවා. ඉතින් කතා කරන කට්ටියට පොඩ්ඩක් නිකන් අර තෙරපි වලට ගියා වගේ පොඩි සහනයක් මතුවලා ඉන්න පුළුවන්. නමුත් මේ කතන්දරත් එක්ක අන්තිමට වෙන ක්‍රියාවලිය ඒ අවශ්‍යතාවය ගලපලා බැලුවාම බොරුවට පැය ගණන් ගත කළා තියෙනවා. ඉතින් එක දවසක් මොකද අනේ NPD මීටිමක්, New Product Development කියලා ඔන්න මීටිමක් අරගෙන මේ හොඳ ලොක්කො ටික මේ ආයතනයේ ඉන්න ප්‍රධානියයි ඩිරෙක්ටර්ලයි ඔය කට්ටිය. ඉතින් අර හිතනවා මම ප්‍රධානියනේ, මම ඩිරෙක්ටර්නේ. මට පුළුවන් මේ New Product Development කරන්න. අර ඒරියා එකේ ස්කිල් එක තියෙන එක නෙමෙයි, මටත් පුළුවන් මේකට අයිඩියාස් දෙන්න කියලා ඉතින් ඔන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඔන්න මොකද්ද දැන් කරන්න යන්නේ? ටොයිලට් බ්‍රෂ් එකක් තියෙන එකක් මීට වැඩිය කෝස්ට් ඉෆෙක්ටිව් විදිහට හදන්නේ කොහොමද කියලා අන්න අර පිරිසක් ඉදිරියේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියලා දැන් ඔන්න බ්‍රේන්ස්ටෝමින් කියලා ඔන්න පටන් ගන්න. ඉතින් මේ විනාඩි 10ක් 15ක් 20ක් නෙමෙයි, පැය ගාණක් ඇදීගෙන යනවා. ඉතින් මේ කතා කරලා තේරුමකුත් නැහැ. මොනවද ඉදිරිපත් කරන්නේ? එක එක අමුතු විදිහ තර්ක. අපි මේකේ පාට පොඩ්ඩක් වෙනස් කරමු. මේ පාට ඇහැට එච්චර ප්‍රියමනාප නැහැ. ඔක තව චුට්ටක් ලයිට් වුණා නම්, ඔය නිල් පාටම තව පොඩ්ඩක් ලයිට් වුණා නම් හරි සෝක් කියලා එක්කෙනෙක් කියනවා. ඉතින් එහෙම කිව්වහම මොකද මේ අර වර්ණන්දතාවයේ තියෙන එක කලට කොහොමවත් ওই පාට පේන්නේ නැහැනේ. ඒතකොට පාට කියන්නේ පරිසරේ නෙමෙයි තියෙන්නේ අපේ මොලේ ඇතුලේ. ඒතකොට එන තරංග කොටස් වලින් අන්න පාටක් හදනවා. ඒතකොට එකෙට පේන නිල් පාට නෙමෙයි තව එකෙට පේන්නේ. නමුත් අන්න පාට පොඩ්ඩක් වෙනස් කරමු කියලා ඔන්න ප්‍රොපෝසල් එකක්. ඒක තව විනාඩි 10ක් විතර කතා කරනවා. ඉතින් ඔහොම ගිහිල්ලා දවසක් අහගෙන ඉන්න බැරිම තැන නිශ්ශබ්දව ඉඳියා. ඉඳලා ඔන්න දැන් මේ කොස්ට් එකනේ අඩු කරන්න යන්නේ. ඔන්න දැන් කෑලි අඩු කරනවා. අර එහෙම පාට අපිට ලාබෙට් ගහන්න පුළුවන් පාටක් හදනවා. ඔහොම ගිහිල්ලා අපි තමයි ටොයිලට් බ්‍රෂ් එකක් කියලා අන්තිමට මේ බ්‍රෂ් එකේ හැන්ඩල් එකත් අයින් කරා. හැන්ඩල් එකට යන මැටීරියල් ටික දැන් ඕනේ නැහැනේ. එතකොට ඒකෙනු ලොකු සේවින්යක් වෙනවානේ. ඊට පස්සේ හැන්ඩල් එක නැති වුණාම ඔළුව කෑල්ල විතරක් පැක් කරන්නත් යන්නේ, කෝස්ට් එක අඩුයි, ෂිපින් කෝස්ට් එකත් අඩුයි කියලා. ඔන්න දැන් ඒකත් ගියා. ඒකත් ඉවසගෙන ඉඳියා. අන්තිමට කොහොම හරි ගිහිල්ලා අන්තිමට දැන් හැන්ඩල් එක නැති බ්‍රෂ් එකක් හදලා දැන් වැඩසටහන අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් අන්තිමට පොඩ්ඩ අහලා බැලුවා, ආ දැන් එතකොට ඔක අල්ලන්නේ කොහෙන්ද කියලා ඇහුවාම ඔන්න උඩ බිම් බලනවා අල්ලන්නේ. හැන්ඩල් එක නැහැ. ඉතින් ඔයගේව තමයි ඔය මීටින් වල ගිහිල්ලා ඉවර වෙන්නේ. අන්තිමට ඉතින් ලැජ්ජා වහ ගන්න වගේ කියනවා. දැන් තමයි හැරිලා තියෙන්නේ, පේනවද? දැන් තමයි හැරිලා තියෙන්නේ මෙච්චරලා බුදියගෙන ඉඳලා කියලා අන්න ඒ ලැජ්ජා වහ ගන්න වගේ ප්‍රකාශයක් කරනවා. ඉතින් ඔය වගේ දේවල් වලට යට වෙලා කටයුතු කරන්න ගියොත් හරි අමාරුයි. ඒ ශේෂ්ත්‍රය යම් කිසි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට අවස්ථාවක් දීලා නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් නම් ඒකට සුදුසු කෙනෙක් ඉන්නවා. එයාට අවස්ථාවක් දීලා ඒක රිවියු කරන්න පුළුවන්. ඊළඟට තව තව දක්ෂකම් වෙන වෙන කට්ටියට තියෙනවා. ඒතොර ඒ අවස්ථාව සුදුසු කෙනාට දීලා ඉතුරු කට්ටිය මේ බෝට්ටුවේ නැගලා යන ගමනක් තියෙනවා. ඔක නිසාමද කොයිද අන්න සොක්‍රටිස් සඳහන් කරනවා අර ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ බිහිවුණු භූමියේ ඉඳපු මහා ප්‍රඥාවන්තෙක්. එතනත්ත කියන මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරියන්නේ නැහැ. ඒක මහා පිස්සුවක්. මොකද හේතුව නැවක මිනිසු ටිකක් යනවා නම් නැවේ කැප්ටන් ඒ නැව අරන් යන්න පුරුදු එකෙක් නැතුව හිතුණු යුතුන එකට වැඩි දෙනෙක් කැමති එකෙක්ව මේකට දාලා හරියනවාද? එතකොට මේ නැව ගිලිලා මිසක් නතර වෙන්නේ නැහැ නේද කියලා එයා ප්‍රශ්න කරනවා. අර විදියට බාහුවතර කැමැත්තක් කියලා එයා ගියොත් යන්නේ කැලේම තමයි. ඒ වෙනුවට යම් කිසි විදියක කෙනෙක් දෙන්නෙක් සුදුසු පිරිසක් ඒ ආධිපත්‍ය අරගෙන ඒ අනතුරු අරගෙන ඉතුරු පිරිස ඒකට අවනත වෙලා ගමන් කිරීමක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අර කියපු විදියට උතුරට යනවා, දකුණට යනවා, පාට වෙනස් කරනවා, කොළ පාට කරනවා, හැන්ඩල් එක අයින් කරනවා, ඔහොම ගිහිල්ලා කවදාවත් ඕක ඉවර කරන්න බෑ. ඉතින් ඒ හැඟීම් දැනීම් වලට යට වෙලා ඉන්න තැන ඉඳලා අපි කොහොමද ඒ හැඟීම් දැනීම් ටික ටික දුරස් කරගෙන ඒවෙන් අත්මිඳලා අර විදියට ප්‍රඥාවකට අවස්ථාවක් දෙන්නේ? අර විදිහේ හිතලා මතලා කටයුතු කරන විදිහට අපි තැනක් දෙන්නේ කොහොමද කියන පරීක්ෂාවක් තමයි අපි තුල තියෙන්නේ. ඉතින් ඒ පරීක්ෂාව අපි බලමු. දැන් මේ රජතුමාට ඒ ප්‍රකාශ කරපු ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් පෙන්නලා දෙනවා. අන්න ඔබේ අඳුරක්, හිතේ අඳුරක් අසල නොසතුටක් ඇති වුණා මේ වගේ දෙයක් කියපු නිසා. නමුත් අන්න ඒ ඝටිකාරගේ හිතේ වගේ දෙයක් ඇති වෙන්නේ කියලා තමයි මේ දේශනාවට මුල පුරන්නේ. ඉතින් අපි ඉදිරියට බලමු. තව සෑහෙන කාලයක් යයි. නමුත් ටිකෙන් ටික ඉතින් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේ කරපු ධර්ම දේශනාවත් මේ අහගෙන ඉඳපු පිරිසට අර විදිහේ තමන් තුල ඒ උරග මනසක ඉඳලා අර විදිහට හිතලා මතලා කටයුතු කරන ශක්තියක් දිනු කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් අපි ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් ආවා තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන් අත ඔසලා. එහෙම නැත්නම් අපි දර්ශන අවසන් කළ අද දවසේට එන් සතියේ ආපහු මේ විදිහ පරිසරයෙන් මොහොමන්න පුළුවන්. කාට ප්‍රශ්නක් තියෙනවා නම් විනාඩි දැන් අත ඔසලා ප්‍රශ්න ගන්න පුළුවන් ධර්ම දේශනාව සම්බන්ධයෙන් තියෙනවා නම්. රාජිකා මම හිතනවා අන්මුත් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ දැන් ඉදිරිපත් කරපු ධර්ම දේශනාව ගැන ගැටලු දෙකක් තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයි. කෙටියෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ තමයි කිකි රජතුමාට තරහ ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඝටී කාරණම් තරහ ගන්නෙත් නැහැ, ඒ තරහ ගැනීමේ විභවයත් නැති කරලා තියෙන්නේ කියලා. ඒ වුණාට මට හිතෙන්නේ දැන් අපිට කෙනෙක්ට එකපාර්ට් මෙහෙමයි කියලා හිතලා අපි දැන් ඝටී කාරණ අනාගාමිත් වෙච්ච කෙනෙක්. ඉතින් අපි මුලින්ම ඉතින් අපිට කොයි වෙලාවෙත් තරහ එනවා. ඉතින් මට හිතෙන්නේ එහෙම තරහ ඇවිල්ලාම තමයි අපි තරහ කියන එක උනත් හඳුරගන්නේ. ඉතින් ඒක නිසා ඒක අපි වගේ කෙනෙක්ට මං හිතන්නේ එකපාර්ට් මේක අත්දකින්න බැහැ කියලා මං විශ්වාස කරනවා. හිතන්නේ ඔබ වහන්සේගේ දේශනාවේ අවසාන හරියට ඒක පොඩ්ඩක් කියවුණා, ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් වටිනවා ස්වාමින් වහන්ස. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ කිව්වා අර මේ දරුවා ඩිකියට දාලා හිතරිදුනා, කියන්නේ අම්ම තරහ විදියට දකින්න නැතුව හිතරිදුනා, කනගාටුවක් ඇති වුණා වගේ වෙන ස්වභාව වලින් තරහ එළියට දානවා කියලා, ඒක නිකන් දරුවව ඩිකියට දාලා වහනවා වගේ කියලා මට හිතෙන්නේ. එතන වුණත් මේ මට තේරෙන විදිහට මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, ඔය අමනාපය කියන්නේ ද්වේෂයේ එක එක ස්වභාවයන්. ඉතින් ඔය අමනා කනගාටුව වුණත් හිත රිදුනා වුණත් ද්වේෂය නිසානේ හිත රිදුනේ. ඉතින් ඒක ඒ විදිහට හරි අපි අඳුරගන්න එක මුලින් ගමනේ මුල් අවස්ථාවේදී මට හිතෙන විදිහට ඒක හොඳයි. ඊට පස්සේ කාලයක් ගිහාම අපිට ඔය මොන අමනාපය තමනාපය විදිහට දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ ප්‍රශ්න දෙක තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න තිබුණේ. කෙටි පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට.
හොඳයි, ඒක විදියට ප්‍රශ්නයක් විමසලා පැහැදිලි කරගන්න එක වටිනවා. ඉතින් දැන් අන්ත දෙකක් ගැනනේ කිව්වේ. එකක් තමයි අර විදියට ඩ්‍රයිවිං සීට් එකේ දරුවා වාලි කරන එක. අනිත් අන්තේ තමයි අර විදියට මේ ඩිකියට දාලා වහන එක. ඉතින් ඔය අන්ත දෙකේ කට්ටිය ඉන්නවා. සමහරු ඉන්නවා තරහ ගිහිල්ලා කෑ ගහලා කඩලා බිඳලා විනාශ කරලා දාන කට්ටියත් ඉන්නවා. තව කට්ටිය ඉන්නවා ඕක කවදාවත් තරහ යන්නේ නැහැ මට. එහෙම තරහක් යනවද කවදාවත් කියලා මට පොඩ්ඩක් දුක හිතුණා කියලා අර හැඟීම් දැනීම් ඔක්කොම සංගවගෙන ඒ වයින් පීඩාවක් ගන්න. ඉතින් ඔය දෙකම ශරීරයට අහිත කරයි, හිතටත් අහිත කරයි. අර විදියට යක්ෂාවේශ වෙලා දඟලනකොටත් පද්ධතිය ගැටලුවක් මතුවෙනවා. පද්ධතියට නිකන් විස මුදාහරණ වගේ දෙයක් තමයි අපි සිද්ධ කරන්නේ. ඊළඟට ওই විදිහේ හංගෝගන හැංගීම් දැනීම් නැහැ විදිහට, තර මේ වගේ දේවල් නැහැ විදිහට, සමහර විට යා දැනුවත්වත් නෙමෙයි. ওই දෙකම දැනුවත්ව නෙමෙයිනේ. ඒ චරිත ස්වභාව. ඒතර හැංගීම් දැනීම් නැහැ විදිහට කටයුතු කළා. එතෙන්දිත් ඉතින් අන්තිමට මානසික රෝග වලින් තමයි නොයෙකුත් ශරීර ආබාධ විදිහට තමයි ඉතින් ඔය පිට දාන්නේ. ඉතින් ඔය චරිත ලක්ෂණ තියෙන්න පුළුවන්. ඔය අන්ත දෙක අතර මැද ඒවා හරි, ඔය අන්ත දෙකේ කෙරවලවල් වල හරි, කොයි හරි තියෙන්න පුළුවන්. ඉතින් එහෙම තියෙන තත්ත්වක ඉඳලා ඔය කියන වගේ ටිකෙන් ටික ඉතින් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකෙන් ටික යන ප්‍රතිපදාවක් විදිහට තමයි අර නොයෙකුත් ක්‍රම ගැන හර දැක්වේ. අන්න එක්කව තරහති විදි උසුන දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් තරහට හේතුව මොකද්ද, ඒ විදිහට විවිධ ක්‍රම අපිට පේනන්න පුළුවන්. නමුත් එහෙම ඉඳලා අර පහෙන් එහා කොටස ගැන තමයි අන්තිමට සඳහන් කරේ. ඒ පහෙන් එහා කොටසේදී අන්න ඒක ගොඩ වෙලාවකට අපිට ඇහෙන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එතනින් එහාට මේ තරහා බාර ගැනීමක්, මේ තරහ ගැන දරුවත් මේ වාහනේ ඇතුළේ ඉන්නවා කියන ස්වභාවයක් තුලින් තමයි පාරේ ඉතුරු ටික ගැලපිලා එන්නේ. ඉතින් ඒ ඉතුරු ටික ගලප ගන්න එක ඉතින් මුලින් කොහෙන් හරි පටන් ගන්න එපැයි. එතකොට අපිට බෑ කියලා පටන් ගත්තොත් ඉතින් කවදාවත් මේක කරලා පුළුවන් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වුණාට පුළුවන් කියලා පටන් ගන්න තියෙන. පුළුවන් කියලා පටන් අරන් ටිකෙන් ටික කරගෙන යනවා. ඒ කරගෙන යනකොට අන්න දවසක මේක ගැලපිලා එන. එහෙම නැතුව මේ බෑ කියලා මේ කෙලස් ටික ඔක්කොම අයින් කරන්න ඕනේකින් එක කියලා එහෙම දෙයක් නැහැ මෙතන. අර ලේන වලිගෙන් මුහුද හිඳිනා වගේ තමයි. මුහුද සම්පූර්ණයෙන් ඉඳලා ඉවර කරන්න බෑ කවදාවත්. නමුත් එක වලිග පාරක් ගහනවා එක වරකට. මොකද්ද අන්න බොක්කෙන්ම තමයි වැඩෙත් කරන්නේ. මොකද්ද මගේ දරුවා බේරගන්න තමයි උත්සාහය. වලිගෙන් මුහුද හිඳිනවා. එතකොට වලිග පාරකට වතුර බින්දු කීපයක් අයින් වෙලා යනවා. නමුත් අතාරින්නේ නැහෙනේ. වලිග පාර, ඒ වලිග පාර, ඊළඟ වලිග පාර. ඔහොමම ගහගෙන යනකොට මුහුද හිඳිලාද මේ වැඩේ කෙලවර වෙන්නේ? නැහැ. අර සක්‍රිය ඇවිල්ලා මුහුද හිඳවල ළමයාව අරන් දෙනවා. ඒක තමයි ක්‍රමය. එහෙම නැතුව ඔය බෑ අපිට බෑ කියලා පටන් ගත්තොත් ඉතින් කවදාවත් ඔය මුහුද හිඳෙන්නේත් නැහැ, ළමයා බේරෙන්නේත් නැහැ. ඊළඟ මුළු මුහුදම හිඳිනවා, ඔක්කොම අයින් කරනවා කියලා පටන් ගත්තොත් ඒකත් බෑ. මේ වෙනුවට අන්න වැඩේට යෙදිලා ඉන්නවා. දවසක සක්‍රිය ඇවිල්ලා අර විදියට වලිග පාර ගගහ ගගහ ඉන්නකොට ආසනේ ටික රත් වෙනවනේ. ඔන්න ඔය ක්‍රමයට තමයි කෙලස් අහවර වෙන්නේ. එහෙම නැත්නම් මේ සම්පූර්ණ හිඳලා ඉවර කරන්නේත් නැහැ. අර නිගණ්ඨයන්ට ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ බිහිළු කරන්න ගිහිල්ලා. උඹලා දැන් ওই විදියට කර්ම ගෙවන්න යනවා. දැන් කොච්චරක් ගෙවිලා තියෙනවද? දන්නේ නැහැ. කා කොච්චරක් ගෙවන්න තියෙනවද? දන්නේ නැහැ. ඉතින් දැන් ඔක වැඩක් නැහැ නේ කියලා අන්න විහිළු කරලා එනවා. එහෙම ක්‍රමයක් නැහැ. කර්ම ගෙවලා ඒ විදියට ඉවර කරලා ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට අන්න අර සක්‍රියගේ ක්‍රමයට තමයි වැඩේ යන්නේ. ඉතින් ඒ සඳහා එක වරකට එක වලිග පහරයි. ඒක හැබැයි මුළු හදින්ම කරනවා. අර පුටුව රත් වෙන ගන්නට කරනවා. ඉතින් එහෙම කරලා බලමු ටිකෙන් ටික. පුළුවන් වෙයි. හෙනවද?
එහෙම සම්මාස.
හා මම බැලුවා ආපහු ගිහිල්ලාද කියලා කනෙක්ෂන් එක.
මම වැඩිකට මැසේජ් එකක් ගිහින් බොහොම පිං ස්වාමීන් වහන්සේ කියලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපේ වැඩ කටයුතු අවසන් කිරීමට මම උපාලි මහත්මයා කතා කරනවා.
නිර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
සතියම්පි ඕකාස වන්දාමි බන්ති
හොන්තු අභිවාදන සීලිස නිච්චං වද්දාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සෝපත්තේවා සෝපත්තේ එන හැම දිනාටම තෙරුවන් සරණයි.